Tervan senle. Ya හැම එකක්ම මුල් දවස්වල රෝදෙ කරකවන්න මාතෘය බඹරගස්තලාවේ මම ඉන්නකොට ඉතින් අමුතු ඒ කියන්නේ මොකක් හරි දෙයක් විශේෂයෙන් කරන්න යනවා නම් ඒක ලේසි වෙන්නේ නැහැ. හැබැයි බැරි වෙන්නෙත් නැහැ. තමන් ඒක දැනගන්න ඕනේ. බඹරගස්තලාවේ කැලේ ඇතුලේ ඉන්න මොනවාද ගිහිල්ලා බලන්නවත් අමාරුයි. ගිහිල්ලා ඉන්නවා කියන්නේ අමාරුයි. ගොඩාක් ඉස්සර 2007 2006. ඉතින් මට වෙන වෙන ස්වාමීන් වහන්සේලා උදව් කරාගෙන ඒකට අවසරයි හැම දෙයක්ම. ඉතින් කැලේ ඇතුලේ ගිහිල්ලා ඔහම වැඩි ඉඳලා එතන දානේ කවවරි හදලා දෙන්න කවවරි කැලේ ඉන්න පුළුවන් කෙනෙක්. ඕක ලේසිත් නෑ. ඉතින් ඔක්කොම කොහොම හරි එක එක බැරි වෙනවා. මොන හරි පැච් අප් කරගෙන යනවා. එහෙම තමයි. ඊට පස්සේ මම ඉතින් වැඩම කරන් ගියා. යනකොට නෑ සමාකලට දැන් කැපකරු කෙනෙක් නැතුව යනවා. කැපකරු කියන්නේ මේ ස්වාමිවාස කෙනෙක් හිටිය සාම්නේර නම මුලට. ඊට පස්සේ එයාටත් යන්න වුණා. මම හැබැයි වැඩි නෑ. මම ඔහොම හිටියා. මොනවාද දානි ටිකක් නැතු ඉන්නකනේ. ඔහොමම ඉතින් කොහොම හරි ආයි කවුරු හරි කොහොම හරි කියලා එවනවා. හම්දුරු වඩින්නෙත් නෑනේ එළියට. ඉතින් ඔය විදියට ඔහොම ගිහිල්ලා හොඳ වස් කාල මාස 3කුයි. ඉතින් මේ මහාන ජීවිතයේ ඇතරම සතුටුම අවස්ථා ටිකක් මතක් වෙනකොට හරි අපි වපුරනවනේ. වපුරන්න වෙනවා. අර පුරන්න නැතුව ඵලයක් හිතා ගන්න හම්බෙන්නේ නැහැ. ඔය වගේ තමයි ඊයේ පෙරේද කෛලාශේවා යනකොටුන දෙඟපත මේ ඔපරේෂන් එකක් සිද්ධ වුණා. ඒක ලේ ගිල්ල තිබ්බා. ඊට පස්සේ දුර්වල වුණා අමුතු විදියට මේ කෛලාශවල. ඉතින් ඒවා පස්සට යන්න වගේ තමයි තිබ්බේ. ඇත්තට ඉස්සරට වඩා මම ජීවිතේට දැන්ටියක් ආසයි. ඉස්සරට නම් ඔහොම තවත් මෙව දීලා යනවා. ඒ ආසාව තියෙන්නේ මේ වැඩේ කරන්න. මේ දේත් තමයි ඇත්තටම ඒ පොඩි ආසාවක් තියෙනවා හිත ඇතුලේ. ඒක ආසාවක් කියන්නේ පින්වතුනි. දැන් මේ ඊයේ පෙරේදා ස්වාමීන් වහන්සේගේ නෝට්ස් වගේ මං ගාව මං ඒක ඔය කොහොම යනකොට දීලා යනවා කොළඹ. එහෙම මට මොන හරි වුණොත් මේක ඔය නලින් මහත්තයා කියලා ඉන්නවා ඒ විශ්වාසනීයම දෙන්නේ ලාල් මහත්තයා වගේ. ඒගොල්ලන්ට මොන හරි දැන් ඒක print කරලා හරි දෙන්න කියලා. මොකද ඕක මම දැන් පින්වතුන්ලට දෙන දේවල් වල දෙන්නේ මට හොඳට මතක ප්‍රධාන කෝ එකක් ජර්මන් හාමුදුරන්ගේ. හැබැයි ජර්මන් ස්වාමීන් වහන්සේ ඒ කාලේ අවුරුදු කීපයක් මම කුටියට ගිහිල්ලා උපදෙස් අරගෙන මගේ කුටියට ඇවිල්ලා මම දින දාලා මේ කියපු කරුණු ස්වාමීන් වහන්සේ කියපු විදියට මේ ලියාගෙන තියෙනවා. ඒවා හරි වටිනා පොයින්ටර්ස් අපිට මේක කරන හැටි. ඉතින් ඒ කාලේ මම ගිහිව ඉන්නකොටත් මට දුන්න උපදෙස් මේ කටයුතු කරගෙන යන හැටි මේ හදන හැටි ඒ වගේ සූත්‍රත් එක එක විදියට බලන ඒවා තියෙනවා. ඉතින් ඒවා ඉතින් කවදා හරි ඉතින් මේක දැන් මම ඉන්දියාවේ මාස 4කට ඉස්සෙල්ලා ඒක එක තැනකින් එක ටිකක් අවදානම් කියලා හිතලා ඒක පොත් සෙට් එකක් වගේ නෝට්ස් ටිකක් ඒක ඇරියා මේ තවත් මහත්යෙකුට තියාගන්න. මේ මහත්ය ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ මහත්ය තමයි වෙන ડોකියුමන්ට්ස් උත් තියෙන්නේ. ඉතින් ඔතන මේ මහත්ය ගාව ඇරලා තින් දැන් මේ මහත් දැට දැනුවත් කරාම කිව්වා අර මහත්තයා දුන් ගෙනාව හැබැයි දුන්නේ නැහැ කියලා. මට ඒ වෙලාවෙම අතරියා මම ඒක. මොනා කරන්නද? සාමි මේවා අනත්තයි. අපි වෙන්නත් පුළුවන් එහෙම. හැබැයි මට පොඩි දුකක් ආවා. මේ පිරිසට මට ඒක උන්වහන්සේගේ යම් දේවල් ටිකක් තව يعني හරි විදියට මේක අඩුවක් වෙනවනේ. මට ලැබිච්ච දේවල් වලින් අඩුවක් වෙනවා. අතර පොඩි කියන්නේ ටිකක් දුකක් ආවා. පවුනේ. හැබැයි මම දැන් පින්වතුලට දෙන්න යන්නේ ස්වාමීන් වහන්සේගෙන් කෝ ප්‍රදාන ඕවා නැතුණත් ප්‍රශ්නයක් නැහැ. මේක රහත් වෙන නිවන් දකින්න ස්වාමීන් වහන්සේලා ආවම කියන කොටසක් තියෙනවා. ඒක දැන් ස්වාමීන් වහන්සේලා කියලා බලන්නේ මම ඒක පින්වතුලටත් දෙනවා. ඉතින් ඒකේ අර මුල් බේස් එක තමයි දැන් අපි මේකෙන් බලාගෙන යන්නේ. මෙච්චර තීරුම් කරේ නැහැ ස්වාමීන් වහන්සේ. මට මේ පොත් කියවන්න කියලා තමයි කිව්වේ. මම ඉතින් පින්වතුන්ලට පොඩි අයිඩියාක් මොකද මම මේක ඉස්සරහත් කියලා තියෙනවා මේ පොත් මේ බලන්න මම මෙහෙම හම්බෙයි කියලා හිතුන්නේ නැහැ මිනිස්සු හම්බුනම් මම කියලා තියෙනවා මේක බලන්න. හැබැයි බලන්න කිව්වට මේ කට්ටියට තේරුමක් නැහැ මේක කමටහන් කරන්න. මේ ඔක්කොම රහත් කරවපු මේ වදන භාග්‍යතුන් වහන්සේ. මේක අර අපි අර අද කාලේ ඉගෙන ගත්තා වගේ මොලේ වැඩ කරන ක්‍රමයක් නෙමෙයි. මේක කියවලා කියලා තේරුණා මේක තේරලා ඉන්නේ කියලා ප්‍රශ්නත් කරේ කට්ටිය හිතේ. මම දන්නවනේ මේක කියලා. දන්නවා තමයි අවබෝධ වෙලා නැහැ. අවබෝධ වෙන එකට යමන හරවන හැටි තමයි මේකේ තියෙන්නේ. පිංගුතුල අද රෙස්ට් එකක් ගත්තා නේද? ෆුල් රිලැක්ස් නේ. දැන් ටිකක් හොඳයි. එක්කම ඔය පොඩක් අර මේ අර සනීප රෙස්ට් වෙලා එනර්ජයිස් වෙන්න ඕනේ. ඉතින් මට ඊයේ දැන් දවස් දෙක තුනක් යනකොට තව මෙයා වෙයි. ඉතින් අපි මේක මම ඊයේ පොඩ්ඩක් බැලුවා. ඊ ආපු දවසේ ඉතින් පටිච්ච සමුප්පන්න භාවය විඥානේ ඒක මතකද පින්වතලට? අර මම එකක් ගා විශේෂයෙන් ඒක හොඳට අල්ලගන්න කියලා. අල්ලගන්න කියන්නේ සරල දෙයක්. විඥාණයට අරමුණක් ඕනේ, ඇහැක් ඕනේ. ඇහැයි අරමුණයි ඒ දෙකම රූපස්කන්ධයට අයිති. මානසිකාරයක් තියෙන්නේ ඒ තුනම එකට තියෙනකොට තමයි විඥාණය හටගන්නේ. මහතර පොත තියෙනවා Word of the Buddha තියෙනව නේද? Dependent origination of consciousness page number 13. ඊට පස්සේ පින්වත්නි ඒ පටිච්චසමුප්පාද විඥානය කියලා පිටු 8 ඊට පස්සේ 9 පිටු 8 ඉඳන් 9ට දක්වා යනවා. ඒකේ අර ත්‍රිලක්ෂණය කියලා තියෙන මේක ඒක උඩ තියෙන මේ පැරග්‍රාෆ් එක විඥාන ස්කන්ධ ඉතිරි ස්කන්ධ සතර හේතු කොටගෙන පවත්නා බව රූප වේදනා සංඥා සංකාරයන්ගේ සම්බන්ධයක් නොමැතිව විඥානයේ පැවැත්ම වැඩිම හා දියුණුව හෝ එක් භවයකින් චුත වීම හෝ වෙනත් භවයකට ඇතුල් වීම හෝ විස්තර කිරීම නොහැකිය. පින්වතුලට ඒක තේරෙනව නේද? ඒ කියන්නේ අයස්මයිව තේරෙනව නේද? තේරෙනව නේද? තේරෙනව නේද? තේරෙනවද නැද්ද? තේරෙන්නේ නැද්ද? නැද්ද? ඒක අර ඊට ඉස්සෙල්ලා තියෙනනේ පටිච්චසමුප්පාද විඥානේ. ඒකේම තේරෙනව නේද? අද මේ විඥානේ කිව්වම දැන් මේ කන මෙහෙම නිකන් කන තියෙනවනේ. ඈතිනවනේ. තොර අපි සමහරට 80න් ඉන්නවා කියමුකෝ. 80න් ඉන්නකොට මේ රූපේ විතරයි තියෙන්නේ. තොර 100 එනවා කියමුකෝ. 100 එනකොට ඔන්න ශබ්දයක්. ශබ්ද කියලා අපි තොසේක ශබ්දේ ඒ ෂණයෙම තියෙනවා. ඔහොම පොඩ්ඩක් හරි අපි ශබ්ද කියලා කිඳුනත් එකම ගොඩක් වෙලා එතන විඥානය තියෙනවා, දැනීමක් තියෙනවා, සංඥා වීමක් තියෙනවා. දැනෙනවා එක්ක සංඥා වෙනවා මේක. ඒ දැනීමක් වෙනවා එක්ක. මේ කියන්නේ සැප දුක ඔය වගේ තුන් දැනීම් තුනක්. ඒක ඒ දැනීම් තුන උනත් වෙන් කරවන්නේ සංඥාවෙන්. ඒ ෂණයෙම වෙනවා. ඒකත් එක්කම සංඥාව වෙනවා. සැපයි දුකයි හරි මනිනවා ඒක. ඒ දැනීම ඒ මනින එකට තමයි සංඥාව කියලා කියන්නේ. සුඛයි කියලා මේ සංඥා වෙච්ච ගමන්ම තව එකක් වෙනවා, ප්‍රතික්‍රියා වෙනවා, රියැක්ට් වෙනවා. ලෝභෙන් දුකයි කියලා මේ වුණාම ද්වේෂෙන්, මධ්‍යස්ථය කියලා වෙනවා මෝහෙන්. ඔය රියැක්ෂන් එකට කියනවා සංකාර කියලා. ඕක තමයි කර්ම වෙන්නේ. කර්ම හිතෙන් හිතුවොත් මනෝ සංකාර, වචනින් කිව්වොත් වචි සංකාර, කායෙන් කරොත් කාය සංකාර. තේරෙනවද? මේ තේරුම් කරාම තේරෙන්නේ ඒකනේ. ඊට පස්සේ දැන් එතන පල්ලහේනවා විඥාන ස්කන්ධේ ඉතිරි ස්කන්ධ සතර හේතු කොටගෙන පවත්නා බව රූප වේදනා සංඥා සංකාරයන්ගේ සම්බන්ධයක් නොමැතිව විඥාණයන්ගේ. මේක දැන් මෙතන හරි මේක තේරුම් ගන්න එක ඉදිරියට හරි ඉම්පෝටන්ට්. රහත් වීම මොකද්ද? එතකොට මෙහෙම විඥාණයට හේතු වෝනේ පතිත වෙන්න. ඒවට හරි ඉම්පෝටන්ට්. මේක හොඳට පැහැදිලිව මනසෙන් මේ ඇත්තට වෙන දේ අපිට නිරන්තරයෙන්ම. විඥාන ස්කන්ධ ඉතිරි ස්කන්ධ සතර හේතු කොටගෙන පවත්නා බව රූප වේදනා සංඥා සංකාරයන්ගේ සම්බන්ධයක් නොමැතිව විඥාණයන්ගේ පැවැත්ම වැඩිම හා දියුණුව හෝ එක් භවයකින් චුත වීම හෝ වෙනත් භවයකට ඇතුල් වීම හෝ විස්තර කිරීමට නොහැකිය. ත්‍රිලක්ෂණ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යයි, සියලු සංස්කාරයෝ දුකයි, සියලු ධර්මයෝ අනාත්මයි. රූපය අනිත්‍යයි, වේදනා අනිත්‍යයි, සංඥා අනිත්‍යයි, සංඛාර අනිත්‍යයි, විඥාන අනිත්‍යයි. ඔන්නෝම කියනකොට නිකන් අර කොටස් ටික ඔළුවට එන්න ඕනේ ටක් ගාලා. ඒක අපේ හැම වෙලේම වැඩ කරනෝනේ. රූපය අනිත්‍යයි කිව්වම මේ රූපස්කන්ධය. අතර ඔකට සමාධියක් තියෙනකොට ලේසියෙන් ඒක ගන්න පුළුවන් කල්පනාවකට ඔළුවේ. ඒක සමාධිය නැතිකොට අපේ හිත දුරවලලා විසිරිලා ටිකක් බර වෙලා තියෙනකොට මේක එහෙම ගන්න හරියට ප්‍රකට වෙන්නේ නැහැ. ඒත් රූපය අනිත්‍යයි, වේදනා අනිත්‍යයි, සංඥා අනිත්‍යයි, සංඛාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. යමක් අනිත්‍යද ඒ දුකයි. එතකොට මෙහෙම විඥාන වශයෙන් අපි ඔය අත්දැකීම එන්නේ අපේ ළමයා, අපේ ගෙවල් දොරවල්, අපේ තාත්තා, අපේ අම්මා කියලා එහෙම. එතකොට එහෙම ඒව මොකද්ද නැති වෙනවමයිනේ කියලා එහෙම කල්පනාවට එන්න ඕනේ. එහෙම දැන් නම් කල්පනා කරන්න එපා. හැබැයි අපිට ඕන එකට ගලපන්න පුළුවන් සිද්ධ වෙන දෙයක් ජීවිතේ. එක්කෝ අපි පතන දෙයක් අනාගතේ. පතන්නේ මොකද්ද? විඥානයන්නේ. දැන් මොකක් හරි කවවරි දෙයක් හම්බෙන්න හරි, මොන හරි තැනක් හම්බෙන්න හරි, නිරෝගී භාවයක් වෙන්න හරි, ඒ ආත්ම විඥානි අනිත්‍යයි. යමක් අනිත්‍යද, යමක් නැතිවීම තියෙනවා නම් අනිවාර්යෙන්ම දුකයි. යමක් දුකද ඒ අනාත්මයි. ඒ අනිත්‍ය දුක ලක්ෂණ තියෙන දෙයක් මගේ වෙන්න බෑ, මම වෙන්න බෑ. ඒක අනාත්මයි. යමක් අනිත්‍යද දුකද අනාත්මද, ඒ මාගේ යයි, ඒ මම යයි, ඒ මාගේ ආත්මයයි යමෙකු විසින් කිව නොහැකිය. මෙසේ මෙය තත්වෝ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි. අතීත වූ හෝ වර්තමාන වූ හෝ අනාගත වූ හෝ අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ගොරෝසු වූ හෝ සියුම් වූ හෝ සිත හීන වූ හෝ උතුම් වූ හෝ දුර වූ හෝ නුදුරු වූ හෝ යම් කිසි රූපයක් වේද, යම් කිසි වේදනාවක් වේද, යම් කිසි සංඥාවක් වේද, යම් කිසි සංස්කාරයක් වේද, යම් කිසි විඥානයක් වේද, ඒ සියල්ල මාගේ නොවේ, මම නොවේමි, මාගේ ආත්මයද නොවේමි කියා තත්ත්ව පරිද්දෙන් මනා නුවණින් දත යුතුය. පින්වතුලට එදා කිව්වනේ අතීත අනාගතය බලන එක ඊයේ තේරුම් කරන්නේ. ඒ කියන්නේ හටගන්න පුළුවන් ඔක්කොම ආකාරවල possibilities. දේව ලෝකයකෝ, බ්‍රහ්ම ලෝකයකෝ, මනුෂ්‍ය ලෝකයකෝ හැම රූප වේදනා සංඥා පංච උපාදාන ස්කන්ධයක්ම අර විදියට අනිත්‍යයි දුකයි අනාත්මයි හින්දා මම වෙන්නේ නැහැ, මගේ කියන්න බෑ, ඔහෙටත් මම කියලා ගන්න බෑ කියලා බලන්න තමයි මේ විදිහට කල්පනා කරන්නේ. එතන අනාත්ම ධර්මයේ පුද්ගලයා මේක දැන් තේරුම් කරනවා. මේ ස්වාමීන් වහන්සේ අර උඩ තිබ්බේ බුදුහාඳුරෝ කියපු කියන විදිය කොයි හරි තැනකින් අරන්. පුද්ගලයාගේ පැවැත්ම පමණක් නොව සකල ලෝකයේම පැවැත්ම යථාර්ථයෙන් ගන්නා කල ඒ වනාහි පංචස්කන්ධයක් තුළම. පිටුතල ඕක පොඩ්ඩක් කියවගෙන යන්න. දැන් කියන්නේ පස්සේ ඔය මුලින්දම කියවනවා නේද? කියන්නේ ඉවරච්ච තැනකින් කියවන්නේ මුල දිගට පොත කව කරන්න. දැන් මම එහෙම් මෙන් අරන් පොඩ්ඩක් අදහසක් දෙන්න බලන්නේ අර ඕක මෙනෙහි කරන එක ගන්න විදිය. දැන් අපි අන්තිමට මෙයක් කරවා 11 වෙනි පිටුවේ යම්සේ වනාහි සරත් කාලෙහි මහා වැසි පොද ඇති වැසි වසින කල්ලි. මේක බුදුහාඳුරු කියන තැනක් කොයි හරි. දිය බබුළු උපදීද නැති වේද? ඔළුවේ මැවිලා පේනවා. දැන් මෙතන වතුර වැටිලා දිය බුබුලක් ඇති වෙලා එහෙම්මම නැති වෙ නැටි. ඇසති පුරුෂයෙකු තෙම ඒ දිය බුබුලු දන්නේද, බලන්නේද, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේද? පරීක්ෂා කරන්නා වූ ඒ පුරුෂයා හට ඒ දිය බුබුල හිස් වූවකැයි, ශුන්‍ය වූවකැයි, හර නැත්තේකැයි වැටහෙන්නේ. අපි මෙහෙම බලන්න හිටියොත්ින් වතුර ගාව වැටිලා බිඳි වතුර බිබුළු ඇඳිලා නැති වෙලා යනවා. හොඳට බලන්න හිටියම තේරෙනවා ඒක වැදිලා ඒ වතුර ටිකක් ඒ විදිහට සකස් වෙලා එහෙම්මම ඒකේ අර තියෙන ශක්තිය නැති වෙනකොට එහෙම්මම නැති වෙලා යනවා. ශුන්‍යයි, කිසිම හරයක් නැහැ කියලා ඒක හිත වලින් බලන්න ඕනේ පිංගුතුනි. මේ කල්පනා කරන එක අවදි කරවන්න තමයි ශුන්‍ය වූකයි හර නැත්තේකයි වැටහෙන්නේ. එපරිද්දෙම්ම අතීත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයක් වේද, වේදනාවක් වේද, සංඥාවක් වේද, සංස්කාරයක් වේද,
විඥානයක් වේද ඒ සියල්ල දකී බලයි. නුවණින් නැවත නැවත පරීක්ෂා කර බලයි. නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නා වූ ඔහුට ඒ සියල්ල හිස් වූවකැයි ශුන්‍ය වූ. එමෙ හිතනකොට කොච්චර සනීපද පින්වතුනි. දැන් මේ දරාගෙන ඉන්න ශරීරය ඔක්කොම එහෙමයි. ඒක අපිට පොඩ්ඩක් හරි ඕම මතක් කරලා අපේ හිතට බලන්න දීලා තිබ්බම අපිට මොනවත් සාර්ථක වෙන්නවත් අසාර්ථක වෙන්නවත් තියෙනවද ජීවිතේ? අන්නේ සැහැල්ලුව ගන්න ඕනේ විදිහට අතහැරලා. ඉතින් අපි ඒවා බදාගෙන ගියා නම් මොකද වෙන්නේ? කරපු දෙයක්වත් නැහැ, නොකරපු දෙයක්වත් නැහැ වෙනවා මරනකොට. යමේ රූප වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධයන් ඇලෙනම් හෙතෙම දුකෙහි ඇලෙන්නේ. අන්න මේ බුදුහාඳුනගේ වදන්. යමෙක් රූප වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධයන්හි ඇලෙනම් හෙතෙම දුකෙහි ඇලෙන්නේ. යමෙක් දුකේ අර මාත්‍ය සිංහල පොතෙන් බලනවා නේද? පුළුවන්ද මාතරේ ගැටළු නැන්නේ? මොනාකටද මමත් දකුණු අප්‍රිකාවෙ ඉන්නුනා අවුරුදු ගණනක්. ඉතින් හැබැයි දැන් හොඳට මමත් දැන් මේක බල්ලා බල්ලා මේවා කළා. මේ අදහස ගන්න ඕනේ දර්ශනය ඒක කමඨහනක් වෙන්න විදියට එන්න ඕනේ. යමෙක් රූප වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධයන්හි ඇලෙනම් හෙතෙම දුකෙහි ඇලෙන්නේ. යමෙක් දුකෙහි ඇලෙනම් ඔහු දුකින් නොමිදුනේයයි කියයි. මිනිසා රාගාදී වූ කෙලෙස් 11 ගින්නකින් නිතර ඇවිලගෙන දිලිසෙද්දී කවර සිනාවක්ද කවර සතුටක්ද? අවිද්‍යා නැමැති අඳුරෙන් වැළඳ ගන්නා ළඳ තොපි මාර්ගඵල ප්‍රඥා නැමැති එළිය කුමක් හේයින් නොසයන්නාහුද? යම් මේ සිරුරක නිත්‍ය පැවැත්මක් නැද්ද? වර්ණ සමූහයක් වූද ඇටකටු වලින් කලපා සිටුවන ලද්දා වූද ගිලන් වූ බොහෝ දෙනා විසින් සුඛයයි කල්පනා කරන ලද්දා වූ අබරණින් විසිතුරු කරන ලද්දා වූ මේ සිරුර දෙස බලව මේ රූපේ ඊතා දිරා ගොස්සේ ඒ රෝගයන්ට නිවාස ස්ථානයක් හේින් කූඩුවක් බඳුය. ඒ වහා නැසෙන සුළුය. කුණු වැගිරෙන මේ කය බොහෝ නොබෝ කලකින් බිඳෙන්නේ ජීවිතයේ මරණයේ කෙළවර කොට ඇති දෙයකි. ඔය කියනකොටම තමන්ට ඒක ඔළුවට මැවිලා පේන්න ඕනේ. චූටි වෙලාවක් කොහොම පොත යට තිය මෙහෙම ඔඩොක් උඩ තියලා ඒක ගන්න පුළුවන් එකක්. ඒකෙන් හිතට ගන්න ඕනේ. ඒක වැගිරෙන සුළු රූපයක් අමතර මොකක් හරි රූපයක් හරි කල්පනා වෙනවා නම් හිතට මොකක් හරි දැකපු එකක් හරි මේ දැන් මෙහෙම ඉන්නකොට ඒකට ගලපන්න ඕනේ. ඒ ගලපලා ඒක තමන් මෙහෙම රූප ඒකට නේද මම මේ විදියට උයි ඒක මරණයටත් ඒකත් සිද්ධ වෙනවා නේද? දැන් මම දරාගෙන ඉන්න රූපයටත් ඒක වෙනවා. මේ රූපිත දිරාගොස්සය ඒ රෝගයන්ට නිවාස ස්ථානයක් හේයින් කූඩුවක් බඳුය. ඒ වහා නැසෙන සුළුය. කුණු වැගිරෙන මේ කය නොබෝ කලකින් බිඳෙන්නේ ජීවිතය මරණීය කෙළවර කොට ඇති දෙයකි. දැන් මෙතන ශෝකේ වදී ඒවා ටික ඔක්කොම බලන්න මේ මුලින්දන් ඒ බලනකොට දැන් ඔක්කොම හිමීට බලන්න 13 වෙනි පිටුවේ මහණෙනි මේ සංසාරයේ නොදක්නා ලද අගක් ඇත්තේ නොදක්නා ලද අගක් ඇත්තේ අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් බැඳී සැරිසන්නා වූ සත්වයින්ගේ මුල් කොනක් නොපෙනේ. සංසාරයේ හෙවත් භවචක්‍රයේ නොහොත් මේ ස්වාමිවංශයේ මේ තේරුම් කරන දනක් සංසාරයේ හෙවත් භවචක්‍රයේ නොහොත් පදගතාර්ථය අනුව සදාකාලික ගමන වනාහි නිරන්තර ලබ නැවත නැවත ඉපදීම ජරාව දුක මරණය ආදී පැමිණීම ස්වභාව කොට ඇති අකණ්ඩ වූ ප්‍රවෘත්තියක සංවේතය වන මොකද සංවේතය හරි සංචේතය හරි සංචේතය වන නිරතුරු අවිවේකීව නගිමින් බසිමින් පවත්නා ජීවිත සයුර හඳුනා ගැනීමට පාලි ධර්ම පොත්වල දෙන ලද නමකි. ඒ කියන්නේ සංසාරය කියන්නේ. වඩාත් පැහැදිලි ලෙස දක්වනතොත් සංසාරය යනු සිටිය නොහැකි තරම් වූ කාලාන්තරයක් තුළ එකිනෙක අනුව යමින් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙමින් පවත්නා පංචස්කන්ධයන්ගේ අඛණ්ඩ වූ පැවැත්මයි. එක් ජීවිත කාලයක් මේ සංසාරයේ අල්ප මාත්‍රයක් පමණි. එබැවින් පළමු වන ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස කෙනෙකු ඇතැම් විට එතරම් දුක් සහිත නොවූ එක් ආත්ම භවයක් ගැනම පමණක් නැතිව මුළු සංසාර ප්‍රවෘත්තිය ගැනම මේ බියකරු උත්පත්ති මරණ පරම්පරාව ගැනම භාවනානුයෝගීව මෙනී කළ යුතුය. අන්න මේක ඉම්පෝර්ටන්ට් පින්වතුනි. මේ කරුණ හරි වටිනවා. එහෙයින් පළමු වන ආර්ය සත්‍යයේ දුක්ඛ යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රිය නොවන වේදිතයන් නිසා ඇතිවන කායික හා චෛතසික දුක්ඛ වේදනා පමණක් නොව ඊට අතිරේකව දුක් ඇති කරන්නා වූ හෝ දුක් නැඹුරු වූ සෑම දෙයක්ම අනිත්‍යතාවය නැමැති විශ්ව ඥාම ධර්මයේ හේතු කොටගෙන උසස් වූද අති උදාර වූද සුඛභෝගී තත්වයන් පවා වෙනස් වීම හා විනාශ වීම ස්වභාවය කොට ඇති බවද ඒ නිසාම සෑම විට දුක් පිළිබඳ බීජය මේක ඉම්පෝර්ටන්ට් බීජය ඇතුළත් වන මේ සෑම ආත්ම භවයක්ම අතෘප්තිකර බවද දුක් සත්‍යයෙන් උගන්වන්නේ දුක් සත්‍යයෙන් උගන්වන්නේ තෙපි කුමක් අධිකයයි සිතන්නහුද මේ සංසාරයේ ඇවිදින්නා වූ සැරිසරනා වූ මේ දීර්ඝ කාලය තුළ අප්‍රියන්නා එක්වීමෙන්ද ප්‍රියන්ගෙන් වෙන්වීමද අඬන්නා වූ වැළපෙන්නා වූ තොප වැගුරු යම් කඳුලක් වේද එයද නැතහොත් සතර මහා සාගරයේ දියද මේක ඊට පස්සේ ඒවා අර අනත මග සම්යුත්තේ එනවා. දැන් අපි මෙතනත් ඉම්පෝර්ටන්ට් අපි මගනිමු 15 වෙනි පිටුව. මේක විදර්ශනා කරන එකට පාවිච්චි කරන්න ඕනේ. මේ තණ්හා හේතුව කියලා තියෙනවා. ද 15 වෙනි පිටුවේ මේ තණ්හාව උපදිනු ලබන්නේ කවර තැනකී උපදීද? කවර තැනකී පවතීද? ලෝකේ යම ප්‍රිය ස්වභාවයත්තේද සැප ස්වභාවයත්තේද එහි මේ තණ්හාව උපදීය. එහි මේ තණ්හාව ඉපිදි පවතී. ලෝකේ ඇස කන නාසය දිව ශරීරය. දැන් ඒක ඔහෙම කියනකොට තමන්ගේ ඇස කන නාසය කියලා අනුමාන කරන්න ඕනේ. මෙතන මේ පොත විතරක් බලන එක නෙමෙයි. ඒක උපයෝගී කරන්න ඕනේ සිහිය පීටන්න තමන්ගේ ඇස කන නාසය කියලා දිව ශරීරය සිත යන මේවා ප්‍රිය ස්වභාවයත්තේය. තමන් එතකොට හිතන්න ඕනේ මෙතෙක් කල තමන් ඒ කන පාවිච්චි කළ ප්‍රිය දේවල් විඳිනවා. නහය පාවිච්චි කළ ඇහැ පාවිච්චි කළ ප්‍රිය දේවල් සැප ස්වභාවයත් මේ තණ්හාව එහි ඉපදේ. එතකොට මේ මෙතන ඉපදෙන්නේ අර ඒ තණ්හාව ඇති කරන මේ ස්ථානේ මේ ඒ අරමුණු සැප දෙන අරමුණු තියෙන තැනදීම තමයි මේ තණ්හාව උපදින්නේ. මේ තණ්හාව එහි පවතී. ලෝකේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශ ධර්ම යන මේවා ප්‍රිය ස්වභාවය ඇත්තේය. සැප ස්වභාවය ඇත්තේය. මේ තණ්හාව එහි ඉපදි, එහි පවති. මේ දුක්ඛ සමුදය නමුත් ආර්ය සත්‍යයයි. මෙතන තමයි මේ දැන් මේ විදිහට කල්පනා කරන ඊළඟ කෙනා සියලු ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යතාවය. යමෙක් වනාහි දෑසින් බලා දතියුතු වූ කනින් අසා දතියුතු වූ නාසයෙන් විඳ දතියුතු වූ දිවෙන් විඳ දතියුතු වූ කයෙන් විඳ දතියුතු වූ හෝ සිතේ ඇති වන්නා වූ යහපත් වූ මනවඩන්නා වූ ප්‍රියවඩන් ප්‍රිය ස්වභාවයක් ඇති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන ආරම්මණයන්හි ඇලෙයි. අප්‍රිය ස්වභාවය ඇති අරමුණෙහි නොසතුටට පැමිණේ. එතෙම මෙසේ රාග ద్వේෂ දෙකට පැමිණියේ සැප වූද දුක් වූද උපේක්ෂා සාගත වූද යම් කිසි වේදනාවක් විඳීද ඒ වේදනාව තෘෂ්ණාව වශයෙන් ගෙන සතුටු වේ. තෘෂ්ණාව වශයෙන් ගෙන සැපයයි කියයි. තෘෂ්ණාවෙන් ගැලී සිටින්නා වූ ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාව කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද ඒ උපාදානයයි. දැන් පින්වතුන්ලට ඒක හිතෙන් පේන්න ඕනේ. ඒක හිතෙන් බලන්න ඕනේ. යම් දැනීමකට අපේ තෘෂ්ණා කරනකොට ඒ තෘෂ්ණා වේදනාවට තෘෂ්ණා කරන එක මොකද්ද වෙන්නේ? උපාදාන. දැන් ওই පටිච්චසමුප්පාදේ ඒක අර ඒ විදිහට තෘෂ්ණාකරණයක හේතුවක් වෙනවා. උපාදාන තෘෂ්ණාව වේදනා වේද ඒ උපාදානයයි. ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් උපාදාන හේතු වෙලා මොකද වෙන්නේ? භවය. මෙහිදී කර්ම භවයයි. උපාදාන කරන එක පින්වතුනි මොකද්ද? අපිව කර්ම කරවනවා. ඒ කියන්නේ කර්මයේ ඒ කියන්නේ අපේ ඒ උපාදාන කරන මට්ටම එන එකෙන් තමයි කර්මයකට කර්ම රැස් කරන එක භවයේ හදනවා. දැන් භවයේ පිරලා තියෙන කර්ම වලින් භවයක් එක එක භව. කාම ලෝකේ ඒ කියන්නේ මන රූප භව අරූප භව කියලා අපි ඒ භව මේ වෙනම වෙනව කරනවා. කොමරි මේ ඒ කියන්නේ අපි දැන් තලයක ඉපදෙන්න. දැන් මනුෂ්‍ය ලෝකේ හරි කොයි හරි ඉපදෙන්න උනත් දැන් ඊ රැස් වෙලා තියෙන කර්මය තමයි අර විපාක දෙන්න තමන්ට ඉන්ද්‍රියන් හැදෙනවා ඒකට අනුකූලව. ඒක විපාක වලින් එන්නේ කර්ම පිටිපස්සේ විපාක හේතු කරන් තමයි මේ ඇහැක් අරමුණක් තමන් ඉදිරියට හරි තමන් තුල හැදිලා එන්නේ. ඒකට මුල් වෙන්නේ අර රැස් කරගන්න එකට මුල් වෙන්නේ උපාදානය. ඒ විදියව උපාදානට හේතු වෙන්නේ අර වේදනාවට ඉඩ දීලා තණ්හාවට ඉඩ දෙනවා. වේදනාව හොඳට බාර ගන්නවා විඳින්න හදනවා. ඒක විඳින්න හදනකොට උපාදානය වැඩි වෙනවා. උපාදානයේ හින්දා අර විදියට කර්ම කරනවා. ඒ කර්මයේ හිතුවිලිවලින් වචනවලින් ක්‍රියාවේ ඒ කර්ම රැස්වෙන එක තමයි. ඒ කියන්නේ කර්ම රැස් වෙනවා අපි වෙන විදිහට බැලුවා. ඒ කියන්නේ මොකද ප්‍රිය වේදනාවට ලෝභයෙන්, අප්‍රිය වේදනාවට ද්වේෂයෙන්, මධ්‍යස්ථ වේදනාවට මෝහයෙන්. එතකොට ඒක හිතුවදී මනෝ කර්ම වෙනවා, කිව්වදී වචී කර්ම වෙනවා, කයි කරෝදී කාය කර්ම වෙනවා. ඒ කර්ම කරලා කරන්නේ රැස් කරන එකට තමයි අර භවයේ හැදෙන්නේ. භවය කියන එක හේතු වෙන්නේ, භවය වර්ධනය වෙන්නේ. භවය වර්ධනය වෙනකොට ජාති උපපත්තියට අවශ්‍ය මේ මොනවාද ඒකෙන් එක එහෙම මෙම තමයි එකින් එකට හේතු වෙන්නේ. දැන් ඔව් තෘෂ්ණාව උපදී වේදනාවන් කරේ යම් තෘෂ්ණාවක් වේද ඒ උපාදානය. ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවය මෙහිදී කර්ම භවයේ වෙයි කියලා බ්‍රැකට්ස් වලින් තියෙනවා. කර්ම භව ප්‍රත්‍ය කොටගෙන ජාති වෙයි. ජාති ප්‍රත්‍ය කොටගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දුක. දැන් පින්වතුනි මේ සක්මනේදී පිගොතල මේ වගේ මේ කරුණ දැන් මෙහෙම ඒක මිනි වෙන්න ඕනේ. දැන් ඇහැට දෙයක් හරි කනට දෙයක් හරි මෙයා වුණොතින් මම මේකට ඉඩ දුන්නති තණ්හාව. ඒ කියන්නේ මේක ඉඩ දෙනවා කියන්නේ මොන හරි විඳින්න දෙයක් නේ බලන්නේ. ඒක මෙහෙම එහෙම ආස කරන පැත්ත මතු කරාම උපාදානයේ තහවුරු වෙන්නේ. උපාදානෙ හින්දා මොකද වෙන්නේ? අපි කර්ම කරගන්නවා. ඒකෝ අපි හිතෙන් හිතනවා අපි මේක ලබා ගන්නේ කොහොම හරි මේක එක්කෝ වචනින් හරි ක්‍රියාවෙන් ඒ කරා යනවා. වචන කියනවා. ඒක එතකොට ඒ කර්ම රැස් කරගන්නවා. ඒ කර්ම රැස් කරගන්නකොට අර භවයක් භවයට හැදෙන්න භවය මේ මෙයා වෙන්න භවය වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට භවයේ විපාක භවයේ මේ හේතු කරගෙන ජාති මේ මොනවාද උප්පත්තියක් ලබන්න. දැන් ඔතන තව දැන් ওই විදිහට අර නිකන් තමන් ඒ විදිහට හේතු බලන්න ඕනේ සක්මන් කරනකොට. දැන් මේ බලනකොට කියවනකොට අර ඒ විදිහට එක ගන්න ඕනේ. මේ වෙලාවට හිත පීටන්න ඕනේ මේ ශරීරේ කියන්නේ ඊටපස්සේ අර ධර්ම කරුණු අරම ගණ්ඩ වෙනවා. එතකොටයි සති සම්බොජ්ජංගය ධම්ම විජය බොජ්ජංගය කියලා ධර්මය ඇනලයිස් කරන එක. ධම්ම විජය බොජ්ජංග ඒව වැඩෙන්න පටන් ගන්න. පුරුක් වශයෙන් පිරිද්දෙන කරුණ පිරිද්දෙනනේ පිරිද්දෙන කරුණු දොළොසින් ඉහළ දැක්වෙන පාත්තේ සමහර පමණක් සඳහන් වූ පටිච්චසමුප්පාද ධර්මයේ හේතුඵල වාදය දෙවනි සත්‍ය පිළිබඳ විස්තරත්වයක් වශයෙන් සැලකිය හැකිය. අපි මේ අර 18 පිටුවේ ඒ සංවස්සේ තේරුම් ගන්න කොටසක් තියෙන 18 පිටුවේ කර්මය කියන එක. හේතුවක් හෝ ප්‍රත්‍යක් නොමැතිව ලෝකයේ කිසිවත් ඇතිවිය නොහැකි බවද අපගේ සහජ ශක්තියන් ශක්තියින් මෙන්ම අපගේ සම්පූර්ණ ඉරණම සියලු දුක්ඛා සැපද මේ ආත්ම භවයේ හා පෙර ආත්ම භවයේදී කරන ලද කර්මයේ අනුව සිදුවන බවද ඉගැන්වීමෙන් ස්වභාව ධර්මයේ වෙණිය හැකි ඇති අධර්මිෂ්ඨකම් වලට හේතු පහදා දෙන්නට දෙවෙනි ආර්ය සත්‍ය ඉවහල් වේ. මේ හේතු කයින් වචනෙන් හා සිතින් සිදුවන කර්මයෝය. එබැවින් සියලු සත්වයන්ගේ මේ චරිතය හා ඉරණම නිශ්චය වන්නේද ත්‍රිවිධ කර්ම අනුවය. නියම වශයෙන් විස්තර කරන කල ධර්මයේ යන්නෙන් අඟවන්නේ උත්පත්තිය. උත්පත්තිය ඇති කරවන හා ඊට බලපාන කුසල හා අකුසල චේතනා හා ඒ හා සමග පහළවන චෛතසික අංගයෝ. මෙසේ පැවැත්මට වඩා සුදුසු වචන වලින් කියතොත් භව ප්‍රවෘත්තිය භව හේතුඵල නියාම සහිත කර්ම භවෙන් හා එහි ඵලය වූ උත්පත්ති භවෙන් යුක්තය. මෙහිදීද කර්මය ගැන සලකන විට භවේ අනාත්ම ස්වභාවය අමතක නොකළ යුතුය. කුණාටුවක් ගසන යන මුහුද ගැන සලකන කල සාගරය මත වේගෙන් යන්නේ එකම දිය රැලියක් නොවේ. නමුත් එය වෙනස් වෙනස් වූ ජලස්කන්ධයන්ගේ නැගීම් හා බැසීමය. එමෙන්ම පුනරුත්පත්තිය නැමැති සෛර මතුපිට වේගෙන් යන සත්‍ය වූ ආත්මස්කන්ධයන් නැති බවද, නමුත් ඒවායේ ස්වභාවය හා ක්‍රියාකාරීත්වයන් අනුව යහපත් වූ අයහපත් එක් තැනක මනුෂ්‍යයන් වශයෙන්ද වෙන තැනක තිරිසනුන් වශයෙන්ද අන්‍ය වූ තැනක අදෘශ්‍යමාන සත්වයන් වශයෙන්ද පහළවන ජීවිත තරංගයක් පමණක් බවද අවබෝධ කරගත යුතුය. අත්ත වශයෙන් කියන කල කර්ම යන පදයෙන් ඉහත සඳහන් ක්‍රියා පමණක්ම හඳුන්වන බව හා ඒවායේ ප්‍රතිඵල අදහස් නොකරන බවද, එහි ඇතුළත් නොවන බවද මෙහි නැවත අවධානයට සඳහන් කළ යුතුය. පිංගුතුන්ට අර රැල්ලක් කියන එක අදහස එනවා නේද? ඒ රැල්ල මේ මොකද? ආත්මස්කන්ධ. මුහුද ගැන සලකන කල සාගරය මත වේගෙන් යන්නේ එකම දිය රැල්ලකින් නොවේ. නමුත් එය වෙනස් වෙනස් වූ ජලස්කන්ධයන්ගේ නැගීම හා ඒ කියන්නේ ඒ හේතු වලින් ඒ බුලඟ හරි ඒ මේකත් එක්ක ඇති වෙන මේකත් එක්ක ඒ රැල්ල එනවා. ඒ වේගයෙන් ඇති අඩු වෙනා වෙනස් වෙනකොට තව රැල්ලක් එනවා. එන්නේ මේ විදිහට ඒක මේ ඒ විදිහට තමයි ස්කන්ධයන්ගේ පහළ වීමත්. කොම් බලාගෙන යන්න යම් දෙයක් තේරුම් නැත්නම් ඒක හැමමම මේ වැඩි හිතන්න යන්න එපා. ඔහොමම මේ කියවගෙන යන්න වෙනවා. හැබැයි ඒක ගණ්ඩ බලන්න තේරිච්ච කිරෝ සක්මනේදී ඒක කල්පනාවට ගණ්ඩ බලන්න. සක්මනේදී ඒ වදන් තමයි කල්පනාවට ගණ්ඩ බලන්නේ. මුලට ගතේ චිතේ බාසිතේ අර සාමාන්‍ය ගතේ චිතේ බාස්තුනි බාය සම්පජන්නේ කායෝ ඊකොත් ගච්ඡන්තෝ ගච්ඡාමිදී අර එහෙම අඩිය ගන්නවා කියන ඒ අවධානය යොමු කළා. ඊට පස්සේ ධර්ම කරුණු ගණ්ඩ ඕන. එතකොටයි මේක හිතුවේ නැත්තම් මේ මොනවාද Tamanට අර ඒ මොකද ඒ යෝනිසෝ මනසිකාරය වෙන්නේ නැහැ. එදා රහත් වෙච්ච උතුම දැන් මේවා බැලනකොට රහත් වෙනවා. දැන් මේක නෙමෙයි තව එනවා අපි සම්විතනිකායේ දේවල් වලට ඒ සූත්‍රවලදී මේ දැන් මේකේ තමයි හුරුව ගන්නෙ. ওই යම් සම්මාදිට්ඨියක් පූර්ව සම්මාදිට්ඨියක් ඇති කරගන්නේ මේ පොතෙන්. හැබැයි බුදුහාඳුර කියපු වදන් වලින්ම. ඉතින් ඒක අර මේ අර මෙමුද මෙතන මේ අර ගලපන එක විශේෂයෙන් කරන්න වෙනවා. ඊට පස්සේ වෙනම ටිකක් ඉඳගෙන බුදු ගුණ මෛත්‍රිය කියලා හිතන්නේ නැතුව ඉඳලා සමාධි ඒක වෙනම වඩන්න ඕනේ. ආනාපානසතිය එකත් එක්ක ටිකක් එතන මේක ගේන්නේ නැහැ. ඒක වෙනම සම්පූර්ණයෙන් කල්පනාව නැති කරන පැත්තට කල්පනාව අඩු කරන පැත්තකට එක වඩනවා. ඊට පස්සේ ආයි හිත දුවනවා නම් ආයි කියවන. අන්න එහෙම මාරුවට මාරුවට. ඊට පස්සේ පොඩ්ඩක් බුදු ගුණ ගාතාවක් කියනවා. ඒ වගේ මාරුවට මාරු. ඕනනම් ඉන්දියන් නැත්තම් ඔම ඇලවිලා සම්පූර්ණයෙන්ම රෙස්ට් කරනවා. හිතන්නේ නැතුව ඒ මොනවා. ඊට පස්සේ ආයි අන්න ওই විදියට කරන්න ඕනේ. ඊට පස්සේ 20 වෙන පිටුව ඒකේ සියලු ධර්මයන්ගේම Nirodha හේතු ප්‍රත්‍යයෙන් සිදුවන බව. 20 වෙන පිටුවේ ඒ තණ්හාවගේ මේ මදකුත් ඉතිරි නැති නොරැදුමෙන් හා නැති කිරීමෙන් උපාදානය නැතිවේ. ඒක හිතේ හිතන්න ඕනේ. හිතෙන් හිතන්න ඕනේ තමන්ගේ කියමුකෝ. අපිට ඔක්කොම තණ්හාව පොඩ්ඩක්වත් ඉදිරි වෙන්නේ නැතුව නැති වුණොතින් එතකොට මොකද ඉන්නේ? උපාදානෙ නැති වෙනවා. උපාදානෙ නැතිවීමෙන් මොකද? කර්ම භවේ නැතිවේ. කර්ම භවේ නැතිවීමෙන් එහෙම කර්ම රැස් වෙලා කිසිම දෙයක් නොතිබුණොතින් ඉපදීම නැතිවේ. බද කර්මෙහිඳ තමයි ඇඟක් හැදෙන්න ඕනේ. එතකොට මව් කුසකුණත් ඉපදෙන්න රූපස්කන්ධේ හැදෙන්නේ නැහැ. හැදුන්නේ නැත්තොත් මොකද වෙන්නේ? ඒක පහළ වෙන්නේ නැත්තම් නාම රූප කියලා ওই විඥානයක්, විඥානේ නාම රූපයි දෙක එකට තමයි තියෙන එකට සපෝට් වෙනද විඥානයක් හටගන්නෙත් නැහැ, නාම රූපයක් හටගන්නත් බෑ, හේතු නැහැ. අන්නේ ඒක පොඩ පොඩ බලන්න වෙනවා පිංගුතුනේ මේ දවස් දෙවනි දවසේම ඔක මේ උපාදානයේ නැතිවීමෙන් කර්ම භවයේ නැතිවේ, කර්ම භවයේ නැතිවීමෙන් ඉපදීම නැතිවේ, ඉපදීම නැතිවීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නැතිවේ. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන යන පංචස්කන්ධයාගේ නිරෝධය සංසුන් වීම විනාශය යමක්ද එය දුකේ නිරෝධයයි, රෝගයන්ගේ සංසිඳීමයි, ජරා මරණයන්ගේ විනාශය වේ. දැන් මේවා නැති වෙන පැත්තට අපි කටයුතු කරනවා කියන්නේ අපිට ආ ඉස්පිතාල වලට යන්න ඕනේ නැහැ, ලෙඩ හැදෙන්නේ නැහැ, නාකි වෙන එකක් මරණයක් කියලා මුණ පාන්න නැහැ. අන්නේ ආනිසංසේ ඒ ශාන්තිය හිතන්නත් ඕනේ. ඒ කියන්නේ නිවනට නිවනේ ස්වභාවය. ඕක හරියට ටිකක් හරි වැඩ වැඩ ඉන්නවා නම් මේ දැන් මේ ශරීරයට වෙන නාකි වීම ලෙඩ හැදින්න එක වැඩිය තමන්ට දැනෙන්නේ නැතු වෙන එක වෙනවා. ඒක දුකක් නැති වෙනවා නාකි වෙන එක. අර හිත පිරිසුදු වෙලා සම්මාදිට්ඨියෙන් තව තව තමන්ට හරි සනීපයක් මනස තුල විඳින හැකියාව වෙනවා. දැන් දුකකදී සතුටින් ඉන්න හැකියාව වැඩි වෙනවා. ලෝකේ දුකයි කියලා කියන තැන සතුටින් ඉන්න එක, සතුටින් කියන්නේ සහනයකින්. අඥාන නිරීක්ෂකයෙකු තුල වැව මතු පිට ගමන් කරන එකම ජලස්කන්ධයක් යන මුලාව ඇති කරන්නා වූද අප දිය රැලියක් යයි ගන්නා දිය උස් පහත් වීම නිර්මිත කරනු ලැබුවේද, පෝෂණය කරනු ලැබුවේද සුනඟ විසිනි, නඩත්තු කරනු ලැබුවේද රස කරන ලද ලද ශක්තියින් විසිනි. සුනඟ අතුරුදහන් වූ පසු වැව් ජලය අලුත් සුනඟකින් නැවත උස්වනසේ පහර නොලැබුවේ නම්, ඒක සුලඟ වැදුන් නැත්තම් ජලයේ ඒකට උස්වෙන්න රස කරන ලද ශක්තියින් ක්‍රමයෙන් ගෙවි මුළු උස් පහත් වීම අවසානයේට පැමිණෙන්නේය. එසේම ගින්දරකට අලුත් දර නොලැබී නම් කලින් දැමූ දර අවසන් වූ පසු එය නිවී යයි. පිඟතුලට ඇහෙනවද ඔක්කොම? ඒක තේරෙනවද නේද පින්වතුනි? රැල්ලක් වුණත් අර හුළඟයි ඒක මේක ඒව නැති වුණොත් අර උස් පහත් වෙන එක එම්මම සංසිඳනවා. ඕක ටිකක් අදහස ගන්න ඕනේ. මේ පටිච්චසම්පන්න මේක හේතු ටික තියනකල් මේම හට ගන්නවා. එතකොට හේතු නැති කරලා තිබ්බොත් මේක හට ගැනීම වෙන්නේ නැහැ. ඕක හිතෙන් බලන එක අවබෝධ, මේක යථාර්ථය වෙන දෙයක්. ඒක තමන් ඥානයකින් දැක අවබෝධ කරගන්න තමයි ඒක යම් පැහැදිලිතාවයක් තියෙන්න ඕනේ. සරලයි ඒක, සරලයි. හැබැයි අර එම හිතේ තුල එන්න ඕනේ. ඊට පස්සේ ඒකේ මෙනවා, ඒ පරිද්දෙන්ම අඥාන පුතජ්ජනයා කෙරෙහි ආත්මයක් කිය යන මුලාවක් ඇති කරන මේ පංචස්කන්ධය තණ්හාවෙන් නිර්මිත වී පෝෂණය වී රැස් කරන ලද ජීවිත ශක්තියින් හේතු කොටගෙන ටික කලක් නඩත්තු වන්නේ උපාදානයේ හේවත් සසරට ඇති තණ්හාව හා සසර දැඩිසේ අල්ලා ගැනීම නිරුද්ධ වූ පසු අලුත් තණ්හාවකින් මේ පංචස්කන්ධය නැවත නොපොළඹවන ලද නම් රැස් කරන ලද ජීවිත ශක්තියින් ඉතිරිව ඇතිතා පමණක් ජීවිතය පැවතේ. මේ රහතන් වහන්සේ කෙනෙකුට වෙන දෙයක්. නමුත් මරණයේදී එවැනි අතුරුදහන් වීම හා සමගම පංචස්කන්ධයෝද අන්තිම වශයෙන් අභාවයට පැමිණෙති. මෙයා දානේ වලින් ගලපන්න පුළුවන්. දැන් දානේ ගන්නකොට රසට ඉඩ දුන්නා මොකද වෙන්නේ? තණ්හාව වැඩෙන. තණ්හාව වැඩෙනකොට මොනවාද උපාදානේ ශක්තිමත්තර උපාදානේ දැන් ඒ රහස වින්දාම පින්වතනේ සත්ව මොලේ අවදි වෙන්නේ, රෙප්ටිලියන් බ්‍රේන් එක. ඒක තව තව වැඩ කරනකොට මොකක්ද වෙන්නේ, මේ ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, ඒක මේ ඩැමේජ් වෙනවා, මේ විනාශ වෙනවා. එතකොට දැන් එහෙම වළඳනකොට මේවා කරනකොට අපි හිතනවා ඒ වෙලාවේ විතරයි කියලා. ඒක හින්දා අපේ රාග අනුසය තව වැඩි වෙනවා. එතකොට අපිට වෙන්දට කේන්ති ගතිය යන ස්වභාවය තිබ්බනම් ඒක තව වෙන ඒ අවස්ථාවනකොට කේන්තිය වැඩි වෙනවා. නිදිමත ගතියම තිබ්බනම් නිදිමත ගතිය තව වැඩි වෙනවා. ඔක්කොම සත්ව මොලේ තියෙන එක තව වැඩි වෙනවා අර එක ඉඩදීම ක්‍රියාවකින්. අර ඒක දකින්න ඕනේ වළඳනකොට හරි. එතකොට ඒක ස්පර්ශය වෙනකොට තමන්ට අර අර විදිහට දකින්න ඕනේ. මෙහෙම මම දැන් තණ්හාව වැඩි කරනවා. මම තණ්හාව වැඩි කරනකොට උපාදාන වැඩි කරනවා. උපාදාන වැඩි කරනකොට භවය කර්ම රැස් කරනවා වැඩි. තනින් තන ගැටේ තව වෙන්දට වඩා තව තව දේවල් වලට ඇලෙන එක සිද්ධ වේ. එතකොට පෞ සිද්ධ වෙන්න පුළුවන් මනෝ කර්ම වශයෙන්, වචී කර්ම වශයෙන්, කාය කර්ම වශයෙන්. එතකොට තව තව භවය හදනවා. නරක තැනක වෙන්නත් පුළුවන්. තොර මෙතන තියෙන ආදීනෙමේ අර එහෙම ගලපන්න ඕනේ. ඒ පටිච්ච සම්පන්නව ලෝකෝත්තර වෙන හැටි කල්පනා කරන් වෙනවා. නිකම් මෙහෙම වුණා මෙතන ඒම බැලෙනකොට තමයි ඒම දකින තැනදී එන අනිත්‍යතාවය තමයි. එහෙම දකිනකොට එන ධර්මයේ බලලා එන අනිත්‍යතාවයක් තියෙනවා. මෙතන මොහොතේ දකින අනිත්‍යතාවය ඒක ගොරෝසුයි. ඒක ලොකු ප්‍රඥාවකින් ඒකක් කරන්න ඕනේ. ඒක ගොඩක් කරා කියලා ලොකු දෙයක් වෙන්නේ. මෙහෙම ධර්මයේ කල්පනා කරලා අවබෝධ වෙන අනිත්‍යතාවය ඒකේ තියෙන දෙයක් විශේෂ. ඒ දා රහත් වෙන්න සෝවාන් වෙන්න ඒක අපි බලනවා. මේ කොණ්ඩේ කැපුවා රහත් වුණා. මේ කොණ්ඩේ අපිත් කපන ඒක විතර දැකලා නොටිස් කරලා රහත් වෙනවනම් අපිත් වෙන්න ඕනේ නෑ. මෙතනින් එහාට ඒගොල්ලන්ට දහස් වාරකින් කල්පනා කරන ඥානයක් සසරේ ගෙනල්ල තිබ්බා. මේ ඇහෙනවද පිටුතර? මේක හොඳට හදලා තියෙනවා. මේක මං හිතනවා මේ ශබ්දේ වුණාට මේක හොඳට තේරුමක් ගන්න ඕනේ. මේ හාමුදුරුව මෙතන මේ තේරුම් කරන එකේදී අර ධර්ම කරුණු මෙනී කරන එකක් ඕනේ. ආයස්මතුල මෙහෙම අහලා තියෙනවද? හා මේ විදිහට ධර්මයේ ශක්මණේ වුණා මෙන්න ධර්මයේ මෙනි කරන්න ඕනේ කියලා කි. හා ඉස්සර අහලා නැද්ද ඔක? ආයිස්ම? හා නෑ නෑ. හරි. ඉතින් දැන් හැබැයි තේරෙනවද? පොඩක් කරන විදිය තේරුමක් වෙනවද? තේරෙනවද? දැන් ওই සක්මණේදීම ඒ කියවන එක, ඒ දේශනාවේ අර විදර්ශනා කරන එක එහෙම ගල මේවා කරන්න ඕනේ. ඒකට තමයි අර ධම්මානුපස්සනාව. එතන ඒකෙන් එන අනිත්‍යතාවයයි මේ ඒතොර ඥානයකට එන්නේ. මෙතන මේ ෂණයෙන් පේන අනිත්‍යයක් උත් බලන්න ඕනේ. මේක මදි. අර ඥානයකින් පේන වැටහෙන එක අවදි වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක අවදි වෙනකොට ඒක ඇත්ත ඇතුලේ පේන්නේ. එතකොට ඒ අර ඒකත් එක්ක අනාත්ම සංඥාවක් වැඩෙනවා. අන්න ඒතොර තමයි අර නියම අනාත්ම අවබෝධයක් හැටියට අවදි කරවන්න බලන්නේ තමන් හිත තුළ. එහෙම වඩන වෙලාවට තමයි ධම්මචක්කු කියලා අන්නේ අපි අහලා තියෙනවානේ ධර්මයස. ඒ ධර්මයසවල් පහළ වෙන්නේ ওই විදිහට කල්පනා කරොත්. හැබැයි හිත හිස් කර කර හිත මොහොතේ තිය තමයි ඒක කරන්නේ. ඒක තේරෙන්නේ නැහැ. තිස් පස්වෙනි පිටුව ඒකේ ආත්මය පිළිබඳ මත යමෙක් වේදනාව මගේ ආත්මයයි කියයිද ඔහුට මෙසේ පිළිතුරු දිය යුතු වන්නේ මේ වේදනා තුන් ආකාර වේ. සැප වේදනාව, දුක් වේදනාව. පින්වතුන්ලට මෙහෙම කිව්වම මේ ශබ්දෙත් එක්ක හිත එක්තැන් කරගන්න පුළුවන්ද? 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 බැයිද? ඇහෙන්නේ නැහැනේ. උතර නැහැනේ ලවුඩ් පිටිපස්සට ඇහෙනවා. මදිනේ. ඇහෙනවද? පින්වතුන්ට හිත එක්තැන් කරගන්න පුළුවන්ද මේ ශබ්දෙත් එක්ක? පුළුවන්ද? 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 යමෙක් වේදනාව මගේ ආත්මයයි කියයිද ඔහුට මෙසේ පිළිතුරු දිය යුතු වන්නේ. දැන් අපි ඕන කෙනෙක් මම කියලා ගන්න දැනෙන එකක්නේ. දැනෙන්නේ නැතු හිටියොත් අපිට මම කියලා ගන්න දෙයක් තියනවද? දැන් කකුල උනත් හිරි වැටුනොත් ඇස් දෙකට පෙවුන් නැත්තොත් මගේ කකුල තියනවදෝ කියලා හැඟීමක් එන්න පුළුවන්නේ නේද? හොඳටම හිරි වැටලා පේන්නේ නැතුව මස් කැල්ලක් කපලාගෙන ඉච්චත් දැනෙන්නේ නැනේ. ඒ වගේ ඒක ඒ කල්පනාව ගන්න ඕනේ. දැනීමත් එක්ක තමයි මම කියන අදහස එන්නේ අපේ තුල. ඒක දුෂ්ටි අදහසක් පමණයි. බලමු ඇත්තට තියෙනවද කියලා. මෙතන බුදුහාඳුරෝ මෙනී කරනවා. යමෙක් වේදනාව දැන් මේවා බලනකොට මේ නිෂ්කලංකව ගොඩාක් කතින් කියන්නේ දැන් මට මේක කියන්න මෙහෙම කතා කරන්න එනවා. මෙහෙම හිත රිලැක්ස් කරගෙන අතරින්ද බලාගෙන මෙතනින් බලන්න හිතෙන් බලන්න බලද තමයි ඒක කියවන්නේ. එහෙමයි සූත්‍ර බලන්න කියවන්නේ. අතරින්ද බලාගෙන හිතින් පැහැදිලි කරගන්න බලාගෙන ඇඟ හිත ඇඟයි ඔක්කොම ශාන්ත කරගෙන ඇඳේ වුණත් කමක් නැහැ. අර මෙහෙම ඇලවිලා හරි කමක් නැහැ. ඒක රිලැක්ස් කරගෙන එහෙම බල බල ගලපන ගලපලා තීරුම් ගන්න බලන් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි සක්මනේදී දැන් පිඟුතුලට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. අන්න එහෙම කරන කෙනාට තමයි මේකේ යම් දෙයක් වෙන්න ඉඩ තියෙනවා. යමෙක් වේදනාව මගේ ආත්මයයි කියයිද ඌට මෙසේ පිළිතුරු දිය යුතුවන්නේ. මේ වේදනා තුන් ආකාර වේ. සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව යන මොහොය. මේ තුන් වේදනා අතුරෙන් කවරනම් වේදනාවක් ආත්ම වශයෙන් දැකී දැයි ඇසිය යුතු කුමක් හේින්ද? වේදනා තුනක් තියෙනවා. මේ වේදනා තුනෙන් කෝකද මේ මම කියන ආත්මයයි කියලා කියන්න පුළුවන් වේදනාව? යම් කලෙක මේන් එක් වේදනාවක් විඳීද එකල ඉතිරි වේදනා දෙක නොමිඳී. මේ තුන් ආකාර වේදනාව අනිත්‍යයි. ප්‍රත්‍ය හේතුවෙන් උපන්නේ ගෙවී යාම ස්වභාවය කොට ඇත්තී. නැතිවීම ස්වභාවය කොට ඇත්තී. වෙනසීම ස්වභාවය කොට ඇත්තී. මේ තුන් ආකාර වේදනාවන්ගෙන් එකක් විඳින්නාහට එය මාගේ ආත්මයයි සිතෙයි. දැන් එක වේදනාවක් විඳිනකොට කියමු සැප වේදනාවක් කියලා. අපි මොකද ඒ කියන්නේ ලොසින්ජරයක් කනවා කියමුකෝ. ලොසින්ජරේ තරඟට රස එකක් නෙන්නේ. ඒක මම විඳිනවා කියලා එනවනේ අදහස. මම කියලා එන්නේ ඒ දැනෙන එකටනේ. ඊට පස්සේ එකක් විඳිනා කල එය මාගේ ආත්මයයි සිතේ. නම් එය නැතිවීමෙන් පසු මාගේ ආත්මය නැති වී ගියේයයි ඕ පිළිගත යුතුය. දැන් ලොසින්දරේ තර වෙනකොට ඇති වෙන දැනීම තියෙනවනේ. ඒ ලොසින්දර කාලය වුණාන් පස්සේ ඒ දැනීම නැති වෙනකොට මම කියලා හිතපු එක නැති වුණාද? ආපින්වතුනි දැන් මේ ලොසින්දරේ කකයිනට දැනුණනේ දෙයක්. ඒතොර අපි හිතනවනේ මේ දැනෙන එක තමයි මම කියලා නේද? එහෙම හිතනවද නැද්ද? පින්වතුලා දැන් හිතන්න වෙනවා. දැන් මොලේ නිදිමතට දාන්න එපා. මේක හිතන්න වෙනවා නිවන් දක්ින්න නම්. ඒ කියන්නේ එතකොට මේ දැනෙන දේ ඒ ලොසින්දරේ රස වින්දනය අපි හිතනවා නේද මම කියලා නේද? මම විඳිනවා කියලා හිතනවා නේද? එතකොට ඒක කෑලි හැපිලා දිවේ තැර වෙනකල්නේ ඒ රසය තියෙන්නේ දැනීමෙන්නේ. ඒක කැඩිලා නැති වුණාම ඒක ආයි රස දෙන්න ඒ දැනීම දෙන්න අවශ්‍ය කරන ඒ හේතු ටික නැතිකොට වේදනාවක් නැහැනේ. වෙන වේදනාවක් නේ. ඒ අනුව තැරවෙන. එතකොට අර තිබ්බ මම නම් අර දැනෙච්ච දේ ඒ නැති වෙන එකත් එක්ක මමත් නැති වුණා නේද? එහෙම වෙන්න පුළුවන්ද? හා මොකද්ද? හරි, ඒක ඇත්තට කල්පනා කරලා බලන්න ඕනේ. එහෙම පුළුවන්ද අපිට මම කියන එකක් වෙනස් වෙන්න පුළුවන් එකක් වෙන්න පුළුවන්ද? Can there be an I that is a changing I? මම වෙනස් වෙන මම තියෙන්න පුළුවන්ද? තේරුණාද සම? දැන් දිවට තැරෙනවා ලොසින්දරයක්. ඒ ලොසින්දරේ දැනෙනවා. දැනනකොට මට දැනනවා කියලා හිතනවා නේද? නේද සාමාන්‍යයෙන්? එතකොට මම කියලා නේ ඒක අඳුරගන්නේ අපි. කාලයක් තිස්සේ අපි එහෙමනේ පුරුදු වෙලා තියෙන්නේ. නේද? එතකොට ඒ දැනීම ඒ කැඩිලා තිය ඒ තැරවෙන දේ තැරවෙන වෙලාව නැති වෙනකොට ඒවා කැපිලා කැපිලා මේ ගිලලා දානකොට ඒ දැනෙන එක නවතිනවනේ. එතකොට ඒ දැනෙන එක නවතිනකොට දැන් මේ මම නැති වුණා වෙනවා වගේනේ නේද? එතකොට ඊළඟට මොන හරි වෙන අපි කියමුක ලුණු කෑවනම් ලුණු අණුව දැනනවා. එතකොට ලුණු ටිකක් අප්‍රිය වේදනාවක්. එතකොට ඔය වේදනා තුනක් නිසාමනේ තියෙන සුඛ දුක අදුක්කම සුඛ. ඔය වේදනාව එකක් හරි පාවිච්චි කළනේ අපි මම කියලා අදහසෙන්නේ නේද? ඒ අද පොඩ්ඩක් ගමු නේද? තොසෙල් මේ තුන් ආකාරයේ වේදනාවන්ගෙන් එකක් මිදින්නාහට එය මාගේ ආත්මයයි සිතේ. නම් එය නැතිවීමෙන් පසු මාගේ ආත්මය නැති වී ගියේ යයි ඔහු පිළිගත යුතුය. හැබැයි එහෙම නෙමෙයි. ඒක වෙන්න බෑ. මෙසේ ඒ පුද්ගලයා මේ ආත්මය දීම අනිත්‍ය වූද සැප දුක් දෙක මිශ්‍ර වූද ඉපදීම හා වෙනසීම ස්වභාවය කොට ඇති වූ යමක් ආත්මයයි දකි. ඔය වගේ ඇති වෙලා නැති වෙන එකක් තමයි යා ආත්මයක් කියලා ගන්නෙ. ඒ කියන්නේ අපි ඔක්කොමලා අපි මේ එහෙම වෙනස් වෙන එකක් තමයි එහෙම වෙනස් වෙලා එහෙම මේ වෙලා යන එකක් තමයි අපි ආත්මය කියලා ගන්නෙ. ඉතින් ඒක වෙනස් වෙන එකක් එහෙම ආත්මය වෙන්න බෑ කියන එක තමයි කියන්නේ. ඔතනින් තමයි අනාත්ම කියන එක වැටහෙන්න පටන් ගන්න. තේරෙනව නේද? යථා භූත ස්වභාවය කල්පනා කරලා නුවණකට ගන්නකොට ඒක අපිටනවා මේ අපි මේ වැරදියට නෙමේ හිතන්නේ. අපි කියලා ගන්න දේවල් අපේ නෙමේ. ඒක අපේ වැරදියට හිතාගත්ත උපාදානයයි මේ අයෝනුසිය මනසිකාරයෙන් හිතන වැරදි දෘෂ්ටියක්. එතකොට ඔහු පිළිගත යුතුයි. මෙසේ ඒ පුද්ගලයා මේ ආත්මයේ දීම අනිත්‍ය බෝධ සැප දුක් දෙක හා මිශ්‍ර බෝධ ඉපදීම හා වෙනසීම ස්වභාවය කොට ඇති වූ යමක් ආත්මයයි දකි. මේ දැකූ කාර්යයන්ගේ කාරණේන්ද වේදනාව මගේ ආත්මයයි දැකීමට සුදුසු නොවේ. මේ වේදනාව මගේ කියලා ගන්න එක වැරදි කියලා තමයි කියන්නේ. යම් කෙනෙක් වේදනාව මගේ ආත්මය නොවේමය, මගේ ආත්මය විඳින ස්වභාවයක් නැත්තේය කියයිද ඌට මෙසේ කිය යුතුවන්නේ. කියන්නේ මම කියන කෙනාට එහෙම මගේ වේදනාව නෙමේ, වේදනාව නෙමේ මම කියන කෙනා. ඒක ඒකෙන් තොරව එකක් කියලා කවුරි තර්ක කරොත් ඇව්වතින් බුදුහාඳුරු කියනවා යම් තැනක විඳීමක් නැත්තේද කිසිම විඳීමක් නැතිනම් එහි මම වෙමි යන මේ අදහස ඇතිවන්නේද? ඒ කියන්නේ මේ හිස් අවකාශයට මම කියන අදහසක් ඒවිද? හා එයිද නැද්ද? අන්න හරි. අන්න ඔබ හිතෙන් බලන්න ඕනේ ওই ටික පින්වතුනි. මොකද දැන් තිය නිෂ්කලංකව බලමුකෝ අපි මම කල්පනා කරමු. ඒව තමයි සක්මන් කරනකොට සක්මනේදී කල්පනා කරන්නේ. එතකොට මේක ඇතුලේ මොලයක් අවදි කරන්නේ. මේ පොඩි මොලයක් නෙමේ. මේ ධම්මචක්කු හරි මේ කියන්නේ ඉහළම මොලේ. මොලේ තියෙන ප්‍රධාන ස්නායු කොට්ටාශයක්. ඔවා බ්ලොක් වෙලා තියෙන පින්වතුනි. පින්වතුලව නිකන් අර මේකක් කාමයෙන් අර ලෝකයෙන් ඒවත් එක්කත් ඒවා ඒ ස්නායු විනාශලා තියෙනවා. ෆෝන් වලින් අරවයි මේවයි දන්නද ඉන්ද්‍රියන් පංචේන්ද්‍රයන්ගෙන් ඇත්තටම. ඊට පස්සේ දැන් ඒවා ඒකෙන් උයි තව අර විදිහට හිතන්නේක එහෙම කරන්න ට්‍රයි කරලා නැහැ. එතකොට මේ බුදුහාඳුරේ කියන ටික මෙයා කරනකොට තමයි ධම්මානුපස්සන ධම්මවිජය පොජ්ජංග ඒවා වැඩෙන්න පටන් ගන්න. අපේ පරණ කාලේ තියෙනවානේ මැරෙනකොට සතිපට්ඨාන සූත්‍රය කියවන්න කියලා කියනවා. පියන උතුර කියවන්න ඕනේ නැහැ. දැන් පිංගතල වඩනවා ඒක. වැඩුවොත් තමයි සතියෙන් මැරෙන්න ලැබෙන්නේ. සතියෙන් ජීවත් වුණා. ඉතින් දැන් මේක හොඳ යුගයක්. එදා පරණ කාලේවත් හරි ධර්මයේ අවදි වෙලා තිබුණේ නැහැ. පොඩ්ඩයි කල්පනා කරන්න. තමන්ට දැනීමකට නේද අන්නෝක මේ මම කියන අදහස එන්නේ. එතකොට ඒ දැනීම් තුනක් තියෙනවා. ඒ දැනීම් තුනෙන් එක එකට මාරු වෙනවනේ. එතකොට එහෙම මාරු වෙන දැනීමක් මම වෙන්න පුළුවන්ද? ඒක තමයි පළවෙනිටම කල්පනා කරන්න ඕනේ. ඔව් මම කියලා කෙනෙක් නැහැ. දැන් අපි මෙහෙම බලන්නේ අපිට ඒක වැටහිලා නැහැනේ. අපි ඒක දැන් බනවලට අහලා තියෙන ඕනතරම් පොතෙත් කියවලා තියෙනවා. දැන් මේක අපිටම අත්දැකීමක් වෙන්න තමයි අපි දැන් මේක හොඳට මෙහෙම කල්පනාව අවදි කරන්න ඕනේ. කිසි දෙයක් දන්නේ නැති කෙනෙක් හැටියට වගේ. තේනවද? අලුතෙන් වගේ. මේක දැන් මෙහෙම කල්පනා කරමු අපිටම හිතට පේන වැටහෙන එක වැඩි කරන්න ඕනේ. ඕකට තමයි මම කියලා කෙනෙක් නැහැ. හැබැයි ඇයි නැත්තේ? මොකද එහෙම වෙනස් වෙන දේවල් වලටයි මම කියලා කියන්නේ. දැන් මේක බන කියලා තේරුම් කළා කියන එක නෙමෙයි. තමට ඔහම තේරුම් කරත් මට හිත ඇතුළේ පේන්නේ නැතු වෙන්න පුළුවන්. නිශ්ශබ්දව අර ඒක හිතට බැලලා වැඩනකොට තමන්ටම වැටෙන වෙලාව ලෙනවා. ඒකටයි මේ දේශනාව ඒක කරවන්න තමයි මේ බුදුන්ගේ බුද්ධ වචනයම උන්වහන්සේගේ කියමු ආකාරයටම තමන් බලලා වැඩි තියෙන්නේ. දැන් ඒක පොඩි කන්දක් නගිනවා වගේ. මොකද ඒක හිමීට එහෙම ගැඹුරට බලන්න අපේ සාමාන්‍යයෙන් මේ යුගේ පුරුදු වෙලා නැහැ. ඉතින් හැබැයි ඒ කන්ද උනාට ඒක මහා විශල කුසල් කන්දක්. තමන් ලොකු කුසල් කන්දක්. ඒක තමන් විශාල මේ මන කුසලයක් අවදි කරනවා. ඉහළ මේක වෙන්නේ සෝවාන් වෙනවා. ඒ කියන්නේ ඒ නිවනම දකින මේකට එන්න පුළුවන් මෙතන. ඒ කියන්නේ මේකට හුරු කරන එක තමයි මේ පොතෙන් කරන්නේ. මේක හෙට වෙනකොට ඉවර වෙන්න ඕනේ. ඊට පස්සේ අපි පටන් ගන්නවා කෙලින්ම සියුම්ව ප්‍රධාන මේ කමඨණක් වඩන එකකට. ඒවටත් මම පසුබිමක් දෙන කරුණක් අද කියනවා ජර්මන් හාඳුරු මට. ඒ කියන්නේ අර මං දකිනවා ඒක තමයි හරි ප්‍රධාන එකක් මට කියලා දෙනවා. ඒක මං තේරුම් කරાવી පොඩක් ඒක හුරු කරන්නේ හිතන විදිය. භව චක්‍රය සම්බන්ධවයි චුතිසිත සම්බන්ධවයි ඒක මේ හේතු සම්පන්නව විඥානේ හටගන්න එකයි හේතු නැති වුණාම හටගන්නේ නැතු යන එකයි. ඒක මම තව ටිකකින් පොඩ ලාවට තීරුම් කරයි. ඒක මේකේ තියෙන ගැඹීරම මේක. හැබැයි ඒක සරලයි. ඒක සරලවට හිතන්න ඕනේ. ලකුවට මේ හොඳට කල්පනාව නිෂ්කලංකව තියාගෙන ඉන්නකොට තමයි ඔක්කොම පැහැදිලි වෙන්නේ. එතකොට මේක අර ඔය 35 වෙනි පිටුවේම මේ තුන් ආකාරයේ වේදනාවන්ගෙන් එකක් විඳින්නාහට එය මාගේ ආත්මයයි සිතේ නම් එය නැතිවීමෙන් පසු මාගේ ආත්මය නැති වී ගියේයයි ඔහු පිළිගත යුතුය. මෙසේ ඒ පුද්ගලයා මේ ආත්මය දීම අනිත්‍ය වූද සැප දුක් දෙක හා මිශ්‍ර වූද ඉපදීම හා වෙනසීම ස්වභාවය කොට ඇති වූ යමක් ආත්මයයි දකි. මේ දැක්වූ කාරණයෙන්ද වේදනාව මගේ ආත්මයයි දැකීමට සුදුසු නොවේ. යම් කෙනෙක් වේදනාව මගේ ආත්මය නොවේමය, මගේ ආත්මය විඳින ස්වභාවයක් නැත්තේයයි කියයි. ඒ කියන්නේ මට මේ මම කියන කෙනාට වේදනා ස්වභාවයක් නැහැ, කිසිම විඳීම් ස්වභාවයක් නැහැ කියලා කියන කෙනෙක් තර්ක කරොතින් ඔහුට මෙසේ කිය යුතු වන්නේ කියලා බුදුහාඳුර කියනවා. යම් තැනක විඳීමක් නැත්තේද එයි මම වෙමි යන මේ අදහස ඇතිවන්නේද. ඒ කියන්නේ යම් තැනක විඳීමක් නැත්තේද, ඒ කියන්නේ කිසිම විඳීමක් නැති තැන මම වෙමි යන මේ අදහස ඇතිවන්නේද. ඒ කියන්නේ මම කියන අදහස ඒ විදිහ මම අර කිව්ව හුලඟ වගේ. හුලඟ තුල එයිද නිකම්ම මොනවත් නැතුව නිකන් හිස් අවකාශයේ මම කියන අදහස. ඒක වෙන්නේ ඒක හොඳට බලන්න ඕනේ කල්පනාවෙන්. ඒතකොට අර දැනීමක් එනකොට තමයි ඒක උපාදාන කරන්නේ. අපේ හිත තියෙනකොට තමයි අර දෘෂ්ටියක් එනවා මම කියලා. හොල්මනක්. දෘෂ්ටි හොල්මනක්. ඒ කෙනෙක් විඳින මාගේ ආත්මයයි නොවේ මගේ ආත්මේ නොවිඳ ස්වභාවයද නොවේ. දැන් මෙතන තව දෘෂ්ටියක් එන්න පුළුවන්. එයා තර්ක කෙරෙන්න පුළුවන් කෙනෙකුට ඒ කෙනෙක් විඳීම මාගේ ආත්මය නොවේ මගේ ආත්මේ නොවිඳින ස්වභාවයද නොවේ. දෙකම නෙවෙයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. මගේ ආත්මේ විඳිනු ලබයි. විඳීම ස්වභාවය කොට ඇත්තේ ය කියයිද ඔහුට මෙසේ කිව යුතු වන්නේ. දැන් එයා ඕක වචන වලින් කියන්නේ තර්කයක් හැටියට. එහෙම කිව්වොතින් ඒකට තර්කමයි එන්නේ උත්තරේ. සම්පූර්ණයෙන්ම, ඒ කියන්නේ විඳීම ස්වභාවය සම්පූර්ණයෙන්ම නැතිවන්නේ නම් එසේම විඳීම නැති කල්ලි කිසියම් වේදනාවක් නැති කල්ලි මම වෙමි යන අදහස ඇති විය හැකිද? අර මුලට බලන විදිහම තමයි වෙන්නේ. කිසිම දැනීමක් නැති තැන, සම්පූර්ණයෙන්ම දැනීම නැති වෙච්ච තැන මම කියන අදහස කොහෙත්වත් එන්න පුළුවන්ද? දැන් ওই ඉන්දියාවෙම එක එක ධානලාභී යෝගිවරු ඉන්නවා, උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා මොනවද ප්‍රතිපත්ති ලකලා? එතකොට ඒගොල්ලන්ගේ උනත් අර ධානවල උනත් ඒක දැනීමක්නේ. ওই ධානවලදී දැනින් තුනේ මොන දැනීමද හිතෙන්නේ? මේ මොනවාද හටගෙන තියෙන සුඛ දුක අදුකම සුඛ. ওই දැනීම් තුනේ මොන වින්දනයේද කියලා හිතන්නේ? ඔව් හරි. මොන වේදනාවද? මොකද? ඔව් අදුක්කම සුඛ. එතකොට මේ අදුක්කම සුඛ නියුට්‍රල් උපේක්ෂා වේදනාව. එතකොට උපේක්ෂා වේදනාව තුල ඉද්දී ලෝභ ද්වේෂ දෙක නැහැ. එතකොට ඒත් වේදනාවක් තියෙන තැන මම කියන දෘෂ්ටි එනවා. එතකොට එහෙ උත්තමයන් වහන්සේලා ඇත්ත කියනෝ නම් ඒගොල්ලන් අර මම කිව්වේ "හුවමයි" කියලා ප්‍රශ්න කරන්න කියලා මට එදා කිව්වා කියලා. එතකොට ඒගොල්ලන්ගේ ඒ ක්‍රමයේ තියෙන ඇඟ මම නෙමේ කියලා අරගෙන විදර්ශනා කරලා සමාධියකට යන ක්‍රමයක්. සමාධියක් කියන්නේ ඒතනම එතන අර එහෙම උපේක්ෂාවෙන් ඉන්න එක. ඒ කියන්නේ බලන්නේ කැටියට සම්බන්ධ වෙන්නේ අර විට්නස් කෙනෙක් කැටියට කියලා කියන්නේ මේ ඔබ්සර්වර් කෙනෙක් කැටියට අරමුණට එළඹිලා නැතුව ඒක දිහා බලාගෙන ඉන්න උපේක්ෂාවෙන් නිකන් වෙන කෙන වෙන දෙයක් කැටියට. ඒක මම නෙමෙයි කියලා ගන්නවා ශරීරයයි ශරීර සම්බන්ධයෙන් විඥානත් එක්ක ඒගොල්ලන් නිදහසේ ඉන්නවා. ඒ උපේක්ෂාවෙන් ඉන්නවා ඒ ධානයට සමවැදිලා. එක්කෝ ඒක දැනෙන්නෙම නැහැ, එක්කෝ ඒ ඥානයකින් එහෙම බලාගෙන ඉන්න දෙපැත්තකින් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් එතන මොකද ප්‍රඥාවෙන් නෙමෙයි, ප්‍රඥාව නැහැ අවදිල උපරිම. එතකොට දැනීමක් තියෙනවනේ, එතන තෘෂ්ණාවක් තියෙනවා සියුම්. ඒ තෘෂ්ණාවත් එක්ක මම කියන අදහස එනවා. ඒ එන්නේ මේ ශරීරයට නෙමෙයි. එතු මොකද්ද මම කියන? එතකොට මේ දැන් මේ පටිච්ච සමුප්පන්නව ඔය දැන් කල්පනා කරනකොට ඒකෙන් ඇති වෙන මේ අනිත්‍යතාවයයි එතනදී ඇති වෙන, එතනදී තමයි නියම විදියට දැනීමකට යන්නේ, ශාන්තව ඉන්න යන්නේ නැහැ. අර අවදි වෙලා එන, අවදි කළා එන ඥානයක් එනවා. ওই ඥානය ඇති වුණා නම් හරියට අර ලණුවක් කල්ලන් ඉන්නවනේ එක පාටම නයික් කියලා දකින්න ඉෆෙක්ට් එකක් එනවා. ඔකට තමයි කියන්නේ නිබ්බින්දාව කියලා. මෙහෙම ෂොක් එකක් වගේ. නිබ්බින්දති විරච්ඡති නිරෝධේති නිපානන්ති. ඒක තමයි දැනගන්න පුළුවන්. දැන් ඔහොම බල බල ඉඳලා හොඳට Tamanට මේ මට්ටමේ වුණාද කියලා. ඒවා එහෙම පතපත හරි බලාපොරොත්තු යන එකක් නෙමෙයි. ඒ සමගාමීව මෙතන සමාධිය වඩනවා, හිත හිස් කරනවා, ඒ වගේ සක්මන් කරනකොට මේවා කියව කියව එහෙම මේ බලනවා. ඔයක තමයි හේතුවම කරනකොට කවදා හරි දන්නේම නැති මොහතක තමන් පාරේ ඉන්නේ, නියම පාරේ. ඒ පාරේ ඉන්නකොට කවදා හරි මේ මැණික් වැටලා තියෙන දන හම්බ වෙයි. ඒ වගේවක් තමයි. ඉතින් මේක කෙරෙන්න ඕනේ. මේක තමන් මොනවාද මෙනි කර කර යන්න ඕනේ. ඉතින් අර ඔය වගේ දකින මේකක් තියෙනවා. ඒ දකිනකොට පඤ්ඤාවයි එන්නේ. පඤ්ඤා දැන් අපි සමහරට මේක විදර්ශනා කළාත් ශාන්තියකටපත් වෙනවා. ඒක නතරලා නිකන් එහෙම සනීපයි ඔක්කොම අතරිනවනේ, අතරින්න බලාගෙන කරන්නේ. හැබැයි ඒකට වැඩි ඇබ්බැහි වෙන්න අරකයි. එහෙම ඇබ්බැහි වුණාම අර හිතනේ කඩු වෙනවා. ඉතින් එතකොට අර අවශ්‍ය කරන විදිහට යෝනිසෝ මනසිකාරය මෝරන්නේ නැහැ. ඉතින් අර එතකොට අර ඒක හොඳයි, සාමාන්‍යයි ඔහොම ගමනක්. හැබැයි අර මාර්ගඵලයක් අවදි වෙන්න ඒකයි කොච්චර ඒ ශාන්තියවත් ආයි කියව කියව බල බල අර විවිධ විදිහට මේ තමන්ගේ අර හිතන එක අවදි කරන්න ඕනේ. බුද්ධ බුදුගේ බණ, බුද්ධ වචනේ හිතලා හිතෙන් බලන එක. හිත වෙන විතරක් නෙමෙයි, හිතෙන් පේන්න ඕනේ පොඩ පොඩ. ඒ ජීවිතේ පිරිසුදු වෙවි එනකොට, සාන්ත වෙවි එනකොට ඒ පේන එක වැඩි වෙනවා. ඒ කියන්නේ පංච නිවරණ නඩු වෙලා තියෙනකොට මනසේ නියම විදිහට ධම්මානුපස්සනාව සතිපට්ඨානිය සිද්ධ වෙන්න පටන් ගන්නවා. දැන් පිංගුතලා මේව මෙනි කරනවා කියන්නේ හොඳට යහමින් ධම්මානුපස්සනාවයි වඩන්නේ. ධම්ම විජේ බොජ්ජංගේ අවදි කරන්නයි බලන්නේ. සති සම්බොජ්ජංගය, ඒ කියන්නේ ධර්ම කරුණ මේ මොහොතේ ගලපලා මේ වර්තමානයේ බලන එක. ඒ බලන ගමන් අරිර ධර්ම න්‍යායවල් ගැන තමන් මෙහෙම කල්පනා කරනකොට ධම්ම විජය බොජ්ජංගේ වැඩෙනවා. සෝතාපන්න වෙන්න හරි මොන හරි ඒකට නම් කියලා කියන එක නෙමෙයි. 138 වෙනි පිටුවේ පටිච්ච සම්පාදයේ තියෙනවා අවිද්‍යාව නිසා සංඛාරද, සංඛාර නිසා විඥානෙද, විඥාන නිසා නාම රූපද, නාම රූප නිසා සලආයතනද, සලආයතන නිසා ස්පර්ශයද, ස්පර්ශ නිසා වේදනාවද, වේදනා නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානෙද, උපාදාන නිසා භවයද, භව නිසා උත්පත්තියද උත්පත්තිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ක දෝමනස්ස සසා උපායසෝ ඇතිවේ. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවීමෙන් ඇතිවීමක් වෙයි. මේ භවචක්‍රය කිසියම් දෙවියකු හෝ බඹෙකු විසින් නිර්මිත කරන ලද්දක් නොවේ. හිස් වූද හේතු ප්‍රත්‍යයට යටත් වූද භාව ප්‍රවෘත්තිය පද්ධතිය පෙරලීමකි. යම් කලෙක වනාහි මහණුන්ගේ මහණහුගේ අවිද්‍යාව නැති වූයේ වෙයිද, අරිහත් මාර්ග ඥාන පහළ වූයේ වෙයිද, එතම අවිද්‍යාව දුරු වීමෙන් අරිහත් මාර්ග ඥානය ලැබීමක් හේතු කොටගෙන යම් කලෙක වනාහි මහණුන්ගේ අවිද්‍යාව නැති වූයේ වෙයිද, අරිහත් මාර්ග ඥානය පහළ වූයේ වෙයිද, හෙතම අවිද්‍යාව දුරු වීමත් අරහත් මාර්ග ඥානය ලැබීමත් හේතු කොටගෙන කුසල ධර්මද රැස් නොකරයි, අකුසල ධර්මද රැස් නොකරයි, අරූපාවචාර කර්මද රැස් නොකරයි, සංඛාර යන පදයට මෙහි කර්ම ප්‍රතිසම්පාදනය යන අර්ථය දී ඇත්තේ, පටිච්ච සමුප්පාදයේදී සංඛාරයන්ෙන් භවයන් හඟවන්නේ කුසල අකුසල හෙවත් චෛතසික ක්‍රියා හෙවත් කෙටියෙන් කියතොත් කර්මය බැවිනි. මේ ස්වාමීන් වහන්සේ තේරුම් කරන එක අර වෙලාවේ අර කියපු එකත් ඔක තේරෙනවා. ඒ සංස්කාර සංඛාර කිව්වම කුසල අකුසල අර අපි ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අර දැනීම් වලට සංඥා කරන විදිය අනුව ප්‍රතික්‍රියා කරන එකට තමයි සංඛාර කියන්නේ. ඉහත සඳහන් පාතේ දැක් වූ ත්‍රිවිධ සංස්කාරන්ගේ සකල භවයන් හි හෝ විඥාන පද්ධතියන් පතයන්හි කර්මය පිළිබඳ ක්‍රියාකාරීත්වය අඩංගු වෙත්. කුසල කර්ම ප්‍රතිසම්පාදන රූපාවචර භවය දක්වාම සඳහන් කෙරෙන අතර අකම්පය කර්මය ප්‍රතිසම්පාදනය අනේක ජාති සංසාරකින අරූපාවචාර භවය ගැන පමණක් සඳහන් කෙරේ. තොර සියලු දේව බ්‍රහ්ම ලෝකවල හටගන්න පුළුවන් සියලු කර්ම ෂය කරන මේ නවත්තන වැඩපිළිවෙලක් තමයි. ඒකට අවිද්‍යාව මුළුමනින්ම නැතිවීමෙන් සංස්කාරයන්ගේ නැතිවීමද, සංස්කාරයන්ගේ නැතිවීමෙන් විඥානය නැතිවීමද, විඥානන්ගේ නැතිවීමෙන් නාම රූපයන්ගේ නැතිවීමද, නාම රූපයන්ගේ නැතිවීමෙන් අන්න මෙතන ඉම්ප විඥානයන්ගේ නැතිවීමෙන් නාම රූපයන්ගේ නැතිවීමද, නාම රූපයන්ගේ නැතිවීමෙන් සලආයතනයන්ගේ නැතිවීමද, සලආයතන්ගේ නැතිවීමෙන් ස්පර්ශ නැතිවීමද. ඔන්නෝම අපි අර වෙලාවේ කල්පනා කරා නේද පිංගුතර සනි මේ ටිකක් තේරුණාද මේ කියපු ටිකක්? ඔක් තේරුපු ගැටිය පොඩ්ඩක් අත්සන් බලන්න. තේරුණා වගේ යම් පැහැදිලි වුණා වගේ වුණා නම් උන් නැත්තම් කියන්න කමක් නෑ. මොකද්ද සාමාන්‍ය තේරෙනවද? තේරෙනවද සාමාන්‍ය? තේරෙනවද සාමාන්‍ය? නැත්තම් මොනවත් නිකන් තේරුන්නේ නැහැ වගේද? ලාවට් පොඩ්ඩක් තේරෙනා නේද? පිටිපස්සේ කාටත් ලාවට් නිකන් තේරෙනවද මොනාරි? මොකද මම පොඩි විශේෂ දෙයකට යන්න හදන්නේ. ඒක ටිකක් හොඳට තේරෙන්න ඕනේ. පිටිපස්සේ මිනාට නිකන් තේරෙනවද මේ කියපු දේවල්? තේරෙනවද? දෙවනි දවසේම පිළිගුම් පිංගතුලා මොනා කාණ්ඩද? දවස් 10ක් තියෙන්නේ. මම බලනවා ඉක්මනට මට තියෙනවා හැම මැණිකක්ම දීලා යන්න. ඒ කියන්නේ දවස් 5 දිගටත් කරා මේ විදිහටම දවස් 10ට තියෙනවා සාමාන්‍ය. නිකන් ලෝකෝත්තර වෙන හැටි දැන් මේ සක්මණේ වුණත් මෙහෙමයි මෙනී කරන්න ඕනි කියලා වැඩි අපි තමයි හිතනවා මදින් සාමාන්‍ය. ඒ හිතන එක වෙන්න ඕනි කියලා තේරෙනවද දන්නේ නැනේ? තේරෙනවද සාමාන්‍ය මෑණියෝ? සාමාන්‍ය තේරෙනවද? මොකද්ද එකමක් නෑ. දැන් ප්‍රායෝගික වඩන විදියක් තේරුමක් කියනව නේද? කියවලා ඒක මනසට ගන්න ඕන එක, ටිකක් නිශ්ශබ්ද වින්දලා ඒක කල්පනාව අවදි කරන ඕන එක, අන්න ඒක තමයි චුට්ටක් හොඳට අල්ල ගන්න ඕන එක. ඒ වගේම වෑයම් කරන්න ඕනේ. තේරෙන්නේ නැතිව වැඩි වෙසන්නත් එපා. ඊළඟට ඊළඟට බලන්න හොමොම් බලාගෙන යන්න. එහෙමයි වෙන්න ඕනේ. ගොඩාක් මේක තේරෙන්නේ ඉතින් සෝවාන් වුණකොට සකුදා ඒත් වෙනස්. රහත් වහන්සේට තවත් වෙනස්. ඉතින් අඩු ගානේ දැන් මේක වඩනකොට යම් පැහැදිලි වීමක් තියෙන්න ඕනේ. ලකුවට ඉතින් දෙපා තේරෙන මට්ටමින් ගන්න. ඉතත් පිරිසුදු කර කර හිස් කර කර යනකොට ඉබේම යම් දේවල් හිතාගන්න බැරි විදිහට පැහැදිලි වෙයි. ඒකට ඉඩ දෙන්න ඕනේ. බලෙන් මහන්සි වෙලා තේරුම් ගන්න යන්නත් එපා. තේරුම් ගන්න නැතුව ඔහෙ මනස හිතන්න නැතුව වැඩි ඉන්නත් එපා. ඒක බැලන්ස් කරන් දෙනවා. ඊතර පින්වතුනි, මගේ ගුරුදේවයන් වහන්සේ ඉස්සර මට තේරුම් කරනවා මම ආසම කොටසක් වෙනවා. සාමාන්‍යයෙන් මගේ මනස ශාන්ත වෙලා ඉන්නකොට, දැන් ඉස්සර වජිරාරාමයේ ගිහි කාලෙත් එනකොට, ඒ රස්නේ කාලවලදී සමාට මාව අරන් යනවා බොහොම විවේක තැනකට. ඒ කියන්නේ මේ ටිකක් සිසිල් තියෙන කිහිල්ල. ඉතින් උන්වහන්සේ අවස්ථාවල් තියෙනවා මේ පටිච්චසමුප්පන්න භාවයම ගැන යම් දේවල් කියනවා. හැබැයි විශේෂ එකක් නිතරම කිව කිය හිටියා. ඕක කියනකොට මම හරි ආසයි ඔක්කොම අතාරින්න බැලලා මේ රහතන් වහන්සේගේ රහත් උනාම වෙන සිදුවීම ගැන තමයි ඔතන එන්නේ අන්තිමටම. හැබැයි ඕකේ කරුණ ඉම්පෝර්ටන්ට්. ඒතකොට ඕක ඔය ඔස්සේ තමයි මම දැන් ඉදිරියට දෙන්න යන දේවල්. ඊට පස්සේ මම ස්වාමීන් වහන්සේ මගේ පිනත් මෝරලා මම අර මොකදට කියන්නේ යුතුකම් ඉෂ්ට කළා, ඔය පිටරටවල ආයි ගිහිල්ලා තාත්තාව සතුටු කළා, ආයි ආපු වෙලාවේ තමයි මේ ගැඹුරට දුන්නේ. ගැඹුරට ඒ දෙනේම කෙලින්ම සම්බන්ධය අර විස්තර කරපු එකට. මේ ඉතින් ඒක දැන් මම පින්වතුන්ට දෙනවා. හෙට අනිද්ද දැන් මේ දීගෙන තමයි යන්නේ. මේ පොත කියවන්න කිව්වේ එහෙමයි. ඊට පස්සේ ඊටු ටිකක් පටන් ගන්නත් දෙනවා. ඉතින් ඊට පස්සේ මම ඒක මගේ මේ වර්තමානයේ වෙච්ච අත්දැකීමුත් කිව්වා. කොහොමද අර ඉදිමත් උතුමන් වහන්සේලා අර හිත බලනකොට මේ අර ඒක ඒව දැන් මෙනී කර කර බලන එකේ විශාල කුසලයක් වැඩෙන එක ගැන කිව්වා. කොච්චර සමාධිය හෝ ජප කරලා හරි බුදු ගුණ හරි ඒව වැඩුවට ඒගොල්ලන්ට පෙවුන්නේ නැහැ. මෙහෙම ලොකු දියුණුවක් වෙනවා. හැබැයි අර දෙන් තමයි ඒගොල්ලන් දැක්කේ විශාල දියුණුවක් ඉක්මනට වෙනවා. මම නැති කර ගන්නකොට, මම සෑල් වෙලා එහෙම අතරනකොට. එතකොට පින්වතුනි මේක පොඩ්ඩක් විතර ගන්නවා. ඒත් ස්වාමී වහන්සේ මට ඉස්සර තේරුම් කරනවා දැන් කවවරේ ගෙදරක ළමෙක් බිස්නස් කර කර යනවා කියමුකෝ. ඒ බිස්නස් පවුලක ඉන්නවා කියමුකෝ. එයා බිස්නස් මේ පවුලේ ඉඳලා හොඳට ගණගෙන හොඳ බිස්නස්මන් කෙනෙක් වෙනවා, ව්‍යාපාරිකයෙක් වෙනවා. ඒ ව්‍යාපාරිකයෙක් වෙලා එයාගේ වැඩ කරන්නේ දේවල් විඥානේ ඔක්කොම මොකද ව්‍යාපාරයට සම්බන්ධනේ ගොඩාක්ම කාම ලෝකේ. එයාගේ හිත විඥානයේ වැඩ කරන දැනීම් සංඥා වීම් රියක්ෂන් ප්‍රතික්‍රියා කරන සංකාර කරන ඒවා ගොඩක් වැඩ කරන්නේ අර ගනුදෙනු කරන විදිහ අරව මේවා බිස්නස් වලට අදාළ. එතකොට එයා පංචශීල් රැකගෙන කරා කියමුකෝ. එතකොට එයා නාකි වෙලා මැරෙනවා. මැරෙනකොට ඒ ජාතිය විඥානය පෝෂණය කරන්න ඕන විදිහට තමයි උපත්යක් ලබන්නේ. ඒ කියන්නේ ඒ පවුලක බිස්නස් වලට උනන්දු කරන ධෛර්ය දෙන ඒවට ආස කරලා එක බිස්නස් තියෙන පවුලක ව්‍යාපාර තියෙන පවුලක නැත්තම් ව්‍යාපාර වලට උගත්කම දීලා එහෙම ඒගොල්ලන්ගිට මෙහෙම එහෙම බබෙක් හදලා ගන්න ඕනේ කියලා ආසාවක් තියෙන පවුලක ඉපදෙනවා. එතකොට ඒක අර විදියට පටිච්චසමුප්පන්නව තමයි සිද්ධ වෙන්නේ එහෙම තැනක එහෙම යන්න. දැන් අපිටත් යම් දේවල් වෙලා තියෙන්නේ මේ විදියටයි පෙර භවයේ. එතකොට පින්වතුනි දැන් මම මේකට තව එකතු කරනවා. දැන් ගොඩක් විට අපි මැරෙනකොට දැන් අපිට අන්තිම කාය ක්‍රියාවක් වගේ සිද්ධ වෙන්නේ මේ හුස්ම යන එක. එතකොට ගොඩාක් විට දැන් අපේ අන්තිම මොහොතේ කර්ම රැස් කරපු විදියට නිමිත්තක් එනවා, අරමුණක් එනවා. දැන් මේවා සමහර ඩැමේජ් වෙන්න පුළුවන් කන අරව මේවා මේව තුවාලෙල මොනාරි කොම එක කර ඉන්නවා කියමුකෝ. හැබැයි මනෝద్వාරේ නිමිත්තක් එනවා. ඒ නිමිත්ත තමයි හේතුවක් වෙන්නේ මොකද අපි අර වෙලාව ඉගෙන ගත්ත විඥාණය හටගන්න. ඒතකොට විපාක කරපු විදියටයි ඔය අන්තිම මේ නිමිති එන්නේ. දැන් අපිට මෙහෙට උනත් මුලට එන්නේ කොහමද? සිතෙන්නේ හිතන්නේ. සිතට එනවා අත්තනගල්ලේ වැඩසටහන ආරණ්‍ය. ඒතකොට මේට සම්බන්ධව කර්මයක් තියෙනවා. අපි පුනර්භවය ගත්තත් එහෙමයි වෙන්නේ. මෙහෙට සම්බන්ධව මෙහෙදි සිද්ධ වෙන කර්මය කිව්වම මේ නරක සිංහල වචන විදියට නෙමෙයි. ධර්මයේ අනුව කර්මය කිව්වම මෙතන යම් විපාක දෙන එකක් විඳින්න තියෙනවා. එතකොට ඒව හරියනවා මොන හරියලා ඔන්න එනවා. මේක ඉතින් සමහර තපස් කර්මයක් පෙර ආත්මවල කවදාරි තපස් රැකපු යෝගීව හිටපු එකේ විපාක දෙන වෙලාවක් දැන් පිඟුතුලගේ ජීවිතයටත් ඇවිල්ලා තිනවා. එතකොට ඒ වගේ තමයි මුලට සිතට ඇවිල්ලා ඒ සිත නිමිත්තක් වෙන ඊට පස්සේ අපි ඒ කරා ගමන් කරනවා. ඒ වගේ මරණ වෙලාවේ හැමෝටම වගේ අන්තිම අරමුණක් එනවා. අරමුණක් තියෙන හින්දා විඥාණයට විඥාණය හටගන්න පුළුවන් මනෝద్వාරයෙන්. ඒ හටගන්න විඥාණය හටගත්තම තමයි නාම රූප එතනම තියෙනවා. එතකොට මේ දැන් අන්තිම මොහොතේ යන හුස්ම අවදානෙන්නේ නැහැ. අර විදියට අරමුණකට හිත ගිහිල්ලා ඒ අරමුණ ගන්නේ නෑ ඔක්කොමලා වගේ. හයිද පින්තුනි. දැන් අපි තව කියමුකෝ අනාගාමි උතුමෙක් කියලා. අනාගාමි උත්තමෙක්ට කාම ලෝකේ කිසි කර්ම රැස් වෙලා නෑ. අනාගාමි කියන එක දන්නව නේද? මේ ලෝකෙට එන්නේ නැති එහෙම රහත් වෙලා යන මේ ආර්යයන් වහන්සේ නම. එතකොට මේ ලෝකේ කර්ම රැස් කළ නැහැ. හැබැයි ධානයේ කියන උපේක්ෂා දැනීමට තාම ඇලුම් කරනවා. තණ්හාම තියෙනවා. ඒකේ ඇති වෙලා නැති වෙනවා කියන ඥානය අර ඒ දැනීම විඳිනවට වඩා වැඩියෙන් වඩලා නැහැ. ඒ කියන්නේ රහත් ඵලෙන් නැහැ. අර දැනීමට හිත යනවා වැඩි. අර ඇති වෙලා නැති වෙලා කියන ඥානයෙන් මේක ඉවත් කළා. ඒකට ඇලුමක් කරන්න නැතුව ඉන්න එක තාම මදි. ආය ඇතිවීම නැතිවීම බලලා පංචස්කන්ධේ පංචඋපාදස්කන්ධේ තමයි ඒ අර රහත් ඵලෙන් ඒක ඒ කර්මත් නැති වෙන්නේ. එතකොට දැන් අර විදියට හිත යනවා කියන එකනේ ඔය කර්මයේ තියනවා කියන්නේ. එතකොට දැන් අන්තිම මොහොතේ අන්තිම හුස්ම යන වෙලාව අනාගාමී උතුමන් වහන්සේට මේ අන්තිම හුස්ම බලාගෙන ඉන්න පුළුවන්ද බැයිද? මොකද්ද? පුළුවන්ද බැයිද? ඒ කියන්නේ අන්තිම මොහොතේ අර දැනීම මොකද්ද? ඒ කියන්නේ සමාධියට හරියේ ධ්‍යාන වලට මේ ආසාව නැති කළාද? තියනවද? මොකද්ද? තියනවද නැද්ද අනාගාමී උතුමන්? මොකද්ද? නිකන් පොඩ්ඩක් හිතන්න, සරලව හිතන්න. දැන් ආසා ඒ ඇයි එහෙම හිත යනවද නැද්ද අනාගාමී උතුමන් වහන්සේලාට? යන්න කර්ම තියෙනවනේ. මම අර දැන් ටිකට් ටිකක් තේරුම් කරා. කර්මයක් තියෙනකොට අරමුණක් එනවා. අරමුණට හිත යනවා. ඒ හිත යනව නේද? ධ්‍යානට යන මම උත්තරේ ගන්න කැමති නෑ. පිංගතලට හිතන්න වෙනවා පහදිලිව නිෂ්කලංකව. අනුන්ගේ හිත කල්පනා කරන ගම ගරන් ඒක අර බනට ඒකනේ අපි වෙන්නේ. අපි හිතන්නේ අර හාමුදුරු විතරමයි හිතන්නේ. එතකොට හාමුදුරු හැමදාම දන්නෝ අපි YouTube වල බලනකොටත් ඒකයි වෙන්නේ පිංගතුනි. අපේ කවදාකද එතකොට අපි මාර්ගඵලයක් අවබෝධයක් වෙලා ඉන්නේ නැහැ කවුරුත් බණ අහගෙන යන ක්‍රමයට. ඒ කියන්නේ අපි ඔක්කොම කරුණු ටික අහගෙන ඉන්නවා. අපේ අර අවබෝධ වෙන්න ඕන ස්නායුව එහෙම මැරිලා තියෙනවා. එතකොට මෙහෙම දැන් කාම ලෝකේ දැන් අපිට ගෙවල් දොරල් හරි මතක් වෙලා එහෙම අරමුණක් ඒ කර්මය රැස් වෙච්ච විදියට ඒක අන්තිම මොහොතේ නිමිත්තක් වෙනකොට කාම ලෝකෙ ඉපදෙන්න අවශ්‍ය කරන හේතු තියෙනවා. විඥානයේ කාම ලෝකෙ හට ගන්නවා. එතකොට අනාගාමී උතුමන් වහන්සේට එහෙම කර්ම නැහැ. එහෙම ඇලීම් නැහැ. එතකොට උන්වහන්සේට තියෙන්නේ මොකද්ද? මේ කියන්නේ උන්වහන්සේට එනවා අරමුණක්. අරමුණ එන්නේ උන්වහන්සේට පංචින්ද්‍රියන් වනේ වැඩෙමනේ. ගොඩක් විතර වඩලා තියෙන්නේ ධ්‍යාන ඒ පැත්ත. ඒතර පංචින්ද්‍රයන්ගේ කර්මත් නැහැ නේ මෙන්න. එතකොට අර ධ්‍යාන කියන ශාන්තියට ඒ ශාන්තිය කියන්නේ විඥානයක් නේද? මනෝද්වාරයෙන් හටගන්න විඥානයක් නේද පින්වතුනි? එතකොට විඥානය කියන්නේ විඥානේ හටගන්න අරමුණ තියෙනවා. අරමුණින්ද හටගන්නවා. හටගන්නකොට අර ශාන්තිය දැනෙනවා. දැනීම වශයෙන්. එතකොට එතන පංච උපාදස්කන්ධය තියෙනවද නැද්ද? මොකද්ද? තියෙනවා. දැන් අර මොකද්ද මේ කද කියන්නේ අර තියෙන ABCD EFG මොකද්ද අර ABCD මොකද්ද මල්ටිපල් චොයිස් වගේ කියන්න එපා. දැන් මේක හරියයිද නැද ඌද දන්නේ හිතලා කියන්න වෙනවා පින්වත්නි. මේක නැත්තම් කලබල වෙන්න එපා. ශාන්තව තමන්ගේ කුටියේ ඉන්නකොට දැන් ඒක අර ඇත්ත හිතාගෙන හිතන එකට ප්‍රැක්ටිස් කරන්න වෙනවා. මේක මෙයා වෙන්න එපා. ඒකටයි අපි මේ ආවේ. මේක දැන් අපිව අපිට අවබෝධයක් ඇති කරගන්න මේක හැබැයි පොඩ්ඩක් නෙමෙයි අවබෝධ වෙන එක ගැඹුරුයි. මේක පැහැදිලි තේරුම් ගන්න එක හරි ලේසි. ඒ කියන්නේ දැන් අපි අර වෙලාව ඉගෙන ගත්තනේ පිකුති කණයි අරමුණයි හින්දා සෝත විඥානය. ඇහැයි අරමුණයි හින්දා චක්කු විඥානය. නහය මේකයි හින්දා දැන් දිවයි රසයි හින්දා දැන් රසය දිවට තැර වෙනකල් ඒ දිව විඥානය හටගන්නේ නේද? ඒක මෙහෙම තැර වෙනකොට තමයි විඥානයක් හටගන්නේ. විඥානයත් එක්කම ඒක අඳුර ගන්නවා. මේක ටොෆීද මොනවද මන්දල ඒක නහයි කියලා වුණොත් ඊට පස්සේ අපි ලෝභයෙන් ඒක ප්‍රතික්‍රියා කරන එක සංකාර වෙනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර හැම වෙලෙම තියෙනවා. මෙතන දිවේ වුණාම මෙහෙම වුණා. දැන් අනාගාමී උතුමන් වහන්සේලට රූප වේදනා සංඥා සංකාර තියෙනවා කොහොමද? මනෝද්වාරයෙන් මනසයි අරමුණ හින්දා කමටහන හරි ඒකත් එක්ක සමාධිගත වෙනකොට එතන සියුම් උපේක්ෂා දැනීම තියෙනවා. ඒකට තණ්හාවක් තියෙනවා. අනුරූපව සියුම් තණ්හාව. එතකොට අන්තිම මොහොතේ මේ දැන් හුස්ම යනකොට මම කියවනේ දැන් හැමෝටම වගේ අර අන්තිම මොහොතේ අරමුණ එනවා. අරමුණක් ආවම මේ හුස්ම බැලිල්ලක් වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? එතකොට මේ අරමුණ తీරකොට විඥානේ හටගන්න හේතු තියෙනවා. ඒක ඉඳ තමයි උපදින්නේ ආයේ. උපදිනවා කියන්නේ අර විඥානේ හටගන්නවා. චුතිසිත කියලා අභිධර්මයේනවා, ප්‍රතිසන්දිසිත කියලා අන්නොම කියනවා. ඉතින් ඒකත් හොඳයි, ඒකත් එකින් අල්පනා වෙනකොට. එතකොට අර එහෙම ඒ එතකොට අර කර්ම රැස් වෙලා තියෙන ඉඳන විඥානෙත් එක නාම රූප තියෙනවා. එතකොට දැන් මව කුසේදී රූපය ඒ කර්ම විපාකණයෙම හැදිලා ඉන්නේ. කවදාකවත් එහෙම කර්ම විපාකයක් නැත්තම් එහෙම රූප පංච භූතයන්ගෙන් රූපයක් හැදෙන්න පුළුවන්ද? බෑද? පුළුවන්ද පින්වතුනි? පුළුවන්ද? බෑ. අන්නේ ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් හිතට ආයි මෙහෙට මෙහෙට කල්පනා කරලා හිතන්න ඕනේ. ඒ කර්මයේ තියෙන හින්දා ඒ එතකොට අර චුතිසිත වෙලාවේ අර අරමුණක් එනකොට විඥාණය හටගන්න හේතු තියෙනවා. හේතු තියෙනකොට ඒකත් එක නාම රූප තියෙනවා. එතකොට තමයි කොයි හරි මව කුසක අර ඒක සකස් වෙලා ඉන්නේ. එතකොට පින්වතුනි දැන් අනාගාමී උතුමන් වහන්සේට මේ මව කුසක හටගන්න කර්ම නැහැ. ඒ දැනීම මනෝද්වාරයෙන් අපි ඒ දැනීම තියෙන බ්‍රහ්ම ලෝකේ ලෙවල් එකට හැබැයි දැනීම තියනවා කියන්නේ වේදනා සංඥා තියෙනවා. විඥානය තියෙනවා. එතකොට ඒ සමාධියට ඒ කර්ම තාම ෂය වෙලා නැහැ, රහත් වෙලා නැති ඉඳ අන්තිම අපවත් වෙන වෙලාවේ, මැරෙන වෙලාවේ අනාගාමී උතුමන් වහන්සේට අන්තිමම හුස්ම තියාගන්න පුළුවන්ද? බැයිද? නැත්නම් අරමුණක් එනවද නැද්ද? ආපින්ගතුනි මොකද්ද? හරි. කී දෙනෙකුට හිතනවද අරමුණක් එනවා කියලා? කී දෙනෙකුට හිතනවද අරමුණක් එන්නේ නැහැ කියලා? කී දෙනෙකුට හිතනවද මට තේරෙන්නේ නැහැ කියලා? හොඳයි, ඔබින්ගතුන අවංකයි. නෑ, ඒක ඇත්තටම ගැඹුරු තැනක්. ගැඹුරු කියන්නේ අවබෝධ වෙන්න අපේ පැහැදිලිලා තියෙන ඕනේ. ඒක සරලයි. සරලයි. අරමුණක් කියන්නේ දැන් හැම එකටම දැන් මේ අපි ඇස් වහගෙන හිටියා නම් මේ හිඹීට ඇස් අරිනකොට අර දැන් ලයිට් එක වැදිලා මෙයා වෙලා තමයි ඒක රූපස්කන්ධයට අයිති. ඒ ලාවට මෙයානො තමයි විඥානය සිහිය වගේ එනවත් එක්කම තමයි දැනීම සංඥා වෙනවා, අඳුර ගන්නවා. මොකද ඒක කියන්නේ අර මොකද වීඩියෝ කැමරා එක කියලා. ඒ අඳුර ගන්න ෂණයෙම අපි ඒක ආසයි, ඒක එකොට අපි ඒක දැන් ණයෙක් වගේ දකින්නවා නම් අනිත් පැත්තට මෙයා වෙනවා. දැන් මේ විදිහට අඳුර ගත්තම මොන හරි එක්කෝ අපි ආලා ලෝභ කරනවා. ඒ ලෝභ කරලා හිතනකොට සංකාර වෙනවා. ෂණෙන් වෙන්නේ ෆාස්ට්, හැම එකටම වෙනවා ඒක. ඒතොර මේවා සාමාන්‍ය වෙන්නේ ওই විදිහට ඇලෙන ගැටෙන එක ගොඩක් වෙන්නේ කාම ලෝකයේ. එතකොට ඒ විදිහට අපි නිතරම ගත කරලා තියෙනවා නම් ඒ වර්ගයේ කර්ම රැස් කර යනවා. එතකොට ඒ කර්ම රැස් කරාම පින්වතුනි ඕවා තමයි අන්තිමටම හිතෙන්. දැන් මෙහි ඉද්දි තමයි පරණ වෙච්චව මතක් වෙයි. පරණ මොකක් හරි රාගෙන් ద్వේෂෙන් වෙච්චව මතක් වෙන්න ඉඩ තියෙනවා. ඒ මතක් වෙනවා කියන්නේ මොකද්ද? ඒවා තදින් කර්ම කරපු ඒවා. හීනින්වත් හිතුවේ නැහැ. එතකොට දැන් මේවා මේ වගේ රිට්‍රීට් ආවේ නැත්තම් මොකද්ද වෙන්නේ? ඒවා මතක් වෙන්නේ කොයි වෙලේද? මරණ වෙලාවේ. එතකොට ඒක මනෝද්වාරයෙන් ඒක හේතු වෙනවා මේ විඥානයක් හටගන්න, උප්පත්තියක් ගන්න. ගොඩක් විට රාගෙන් ద్వේෂෙන් කරපු කර්ම තමයි ප්‍රබල. එතකොට ඒවා මේ මතුවෙන්න ඉඳි. දැන් මේ තපසෙන් තමයි මේ කර්ම සුද්ධ කරන්නේ, හොදලා දාන්නේ. සීලෙන්, සමාධියෙන් අරවා දැන් එන්න දීලා කළා තමන් සද්දා සති මාර්ගයෙන් තමන් මේ ටික සෝදන්න පටන් ගන්න. මේකේ මෙහෙම සේදුවම අර එහෙම එක අඩු වෙනවා. කාම ලෝකේ පව් අඩු වෙලා එහෙම වෙනකොට ඒත් අපි අර සමීපයකට සමාධියකට මේ බණ පොත් කියවලා මේ වගේ කල්පනා කරලා ඥාණි උපද්දවන්න නැතු හිටියොත් අර සමාධි භුක්ති විඳගෙන ඉඳීවි. එතකොට ඒකත් අරමුණු වෙනවා විඥාණයකට. එතකොට ගොඩක් විට දේව බ්‍රහ්ම ලෝකේ පැත්තට. ඉතින් අනාගාමී විදියට එහෙම තියෙනවා නම් ආයස්මට එක තියෙනවා ඒ විදියට. තියෙනවද ලාවට? දැන් එතකොට අර මේ මොකද්ද දැන් ගොඩක් විට දැන් කාම ලෝකෙ හැම ගැටිලා ඇලිලා ගැටිලා කෙනෙකුට අර වගේ කල්පනාවක් එනවා, මැරෙනවා. මෙහෙම හුස්ම යනවා. හුස්ම යනකොට කිසි කල්පනාවක් පුහුණු කරලා නැහැ. හුස්ම තුල ඉන්න. ඒ වගේ බලයකුත් නැහැ. මොකද අර විපාක තියෙනවා, කර්ම තියෙනවා, හිත යනවා. එතකොට අනාගාමී උතුමන් වහන්සේට මෙහෙවට හිත යන්නේ නැහැ. හැබැයි ධානයක සමාධිගත වෙලා ඉන්නවා. ඒ ධානයම තමයි අරමුණක් වෙනවා විඥාණයට හටගන්න. ඒ විඥානේ හට ගැනීමක් තමයි ධානය විඳිනවා කියන්නේ. එතකොට ඒ වගේ මොකද ඒක තාම එතනත් ඇලීම ඒ විපාක තියෙනවා. එතකොට උන්වහන්සේත් එහෙම කර කර ඉන්න ගම ඒකට හිත ගිල්ල ඉන්න ගමන් තමයි මේ හුස්ම යන්නේ. එතකොට උන්වහන්සේගේ අවධානය තියෙනවද නැද්ද? හා මොකද අස්ම නෑ මොකද අස්ම හිතෙන්නේ නෑ අ නැද්ද තියෙනවද අනාගාමී උතුමන් වහන්සේට? මොකද්ද දැන් අර අනාගාමී උතුමන් වහන්සේට ධානයට හිත යනවනේ. එතකොට මේ අන්තිම හුස්ම දැන් අනිත් කාම ලෝකයේ කෙනෙකුට කාම ලෝකයේ ආරම්භකට හිත යනවනේ. ඒ වගේ මේ මොනවාද ඒ වගේම එකක් තමයි අර අනාගාමී උතුමන් වහන්සේටත් හිත යනවා. ඒතර කාම ලෝකයේ කෙනාට ඒ අර යනකොටත් මේ හුස්මට හිත පීටන්නේ නැහැ. එතකොට අර උතුමන් වහන්සේටත් පීටන්නේ ද නැද්ද? නැහනේ. නැද්ද? ඒක නැහනේ. මොකද යාට ආශාව තියෙනවා, තණ්හා වෙනවා. මේ චුතිසිත වැඩ කරන හැටි. එතකොට මේ අන්තිම හුස්මේ යාට පේන්නේ තිය වෙන්නේ නැහැ. එතකොට අර අරමුණක් එනින්ද ඒ අර විඥානය හටගන්න අරමුණක් ඕන. ඇහැයි අරමුණයි, කනයි අරමුණයි වගේ මනසයි අරමුණයි. ඒතර ගොඩක් විට මැරෙනකොට මනසයි අරමුණ තමයි ඒ එතනදී. ඒතර ඒ එනින්ද හැමෝටම එනවා ඒක මැරෙන වෙලාවේ. එනින්ද අර විඥානය හටගන්නවා. හටගන්නකොට නාම රූප තියෙනවා එතන. දැන් බ්‍රහ්ම ලෝකේ මේ අනාගාමී උතුමන් වහන්සේට තියෙන නාම රූප බ්‍රහ්ම ලෝකේ හටගන්න නාම රූප. කාම ලෝකේ හටගන්න උතුමන් වා ඒ කියන්නේ කවවරි පහළ වෙනකොට ඒ මේකට අදාළ මේ වගේ ගුරුසු ශරීරයයි නාමය රූපයයි නාමය නාම රූප. ඉතින් අර ඒක අර මෙහෙම අර අරමුණක් ඕන එක තමයි දැනගන්න ඕනේ. විඥානයක් හටගන්න හැම වෙලෙම අරමුණක් ඕනේ. එතකොට දැන් අපි මේ බුදුහාඳුරගේ මේ වැඩපිළිවිලේ තියෙන අරමුණකුත් අරමුණු නැති කිරීමේ අරමුණක් නැත්තම් මේ රහසක් තියෙන භවයක් ඒ පහත ගන්න ඉපදීප දිනවා. මේ බුදුහාඳුරන්ගේ මේ සසාරේ දුක තියෙන්නේ උපදීප දින දුක. මේ දැම් මේ චූටි තියෙන දුක් නෙමෙයි. ඒකටම විසඳුමක් තමයි. ඉතින් අර ඒක දැන් තේරෙනවද ටිකක්? නාවත් තේරෙනවද? ඒක නිකන් හරි සරලයි. ඒක අර නිකන් අර වැඩේ තියෙන මේක මේ මුළු ලෝකෙම වෙන විදියයි මේක තියෙන්නේ. දැන් මේ එක එක අරමුණු නෙමෙයි මේ ඇහැයි අරමුණයි විඥානය වෙන එක කනයි අරමුණයි නහයයි අරමුණයි දිවයි අරමුණයි. දැන් මේවා වැඩ තරවෙන්නේ නැතුව තිබ්බම නිකන් හිස් දිවක් තියෙනවා. තරුණාම දැනුන එමුනා තමයි එතන ලෝකයක් හට ගන්නවා. කණෙන් ලෝකයක් හට ගන්නවා. මේ ඇහෙන් පේන ලෝකයක් හට ගන්නවා. ඉතින් අර ඒක මේ එතකොට දැන් අනාගාමී උතුමන් වහන්සේ අපවත් වෙනකොට මැරෙනකොට අපවත් වෙන්න යනකොට අර වගේ ධානයට තාම ඇලීම් තියෙනවා, කර්ම තියෙනවා. ඒකින්ද හිත යනවා. හිත යනකොට මේ කය ගැන හිත පීටන්නේ නැහැ සම්පූර්ණයෙන්ම. අර ඒකට හිත තියෙනකොට ඒක විඥානි හට ගන්නවා. ඒකට අදාළ මේ වෙලාවේ නාම රූප තියෙනවා බ්‍රහ්ම ලෝකේ. එතකොට දැන් උප්පත්තිය වෙනවා. දැන් එතකොට උන්වහන්සේගේ යන අන්තිම යන හුස්ම සිහියෙන්ද යන්නේ? සිහියෙන් යනවද නැද්ද? මොකද්ද? මොකද්ද? කාටද මේ අනාගාමී උතුමන් වහන්සේට සිහියෙන්ද යන්නේ? ඒතර අර ධානයට හිත ගියා කියන්නේ මෙතන සිහියක් පිටන්න පුළුවන්ද? මොකද්ද? ඔව්, ඒ සතිය සිය පිටන්නේ ධානයේ. හැබැයි හුස්මේ පිටලා තියෙනවද ඒ වෙලාවේ? අන්තිම හුස්ම යනකොට උන්වහන්සේලා කර්ම රැස් කරගෙන තියෙනවා. තාම කර්මයේ රැසුනොත් දේ කර්මයේ අනුවනේ අරමුණක් එන්නේ, හිත යන්නේ. එතකොට මේ ධානය විඳගෙන ඉන්නේ ඒක අතරීමක් ඇති කළා නැහැනේ සම්පූර්ණයෙන් රහතන් වහන්සේ වගේ. එතකොට ඒකට ඇලීම් තියෙන හින්දා අන්තිම මොහොතේදී අර ධානයට කියන එක හිත යනවද නැද්ද? යනව නේද? නේද? ඒක පැහැදිලිනේ. එතකොට හිත යනවනම් හිත දෙකකට යන්න බෑනේ. එක්කෝ එතන එක්කෝ මෙතන. එතකොට මේ හුස්මට හිත තියනවද නැද්ද? හා හිත නැහැ. හිත නැහැ. හිත නැහැ. එතකොට හිත තියෙන්නේ කොහෙද? ධානයේ. එතකොට ධානයේ අවස්ථාවේදී පංච උපාදාන ස්කන්ධ තියෙනවද නැද්ද? හා? පංච උපාදාන ස්කන්ධ තියෙනවා. පින්තලට මේක තේරෙනවද? තේරෙනවද? හා? තේරෙනවද කියන්නේ? අරමුණක් ඕනේ විඥානේ පහළ වෙන්න. සිම්පල්. මේ කියමුක අපේ ඇහැ. ඇයි අරමුණයි තමයි මෙතන චක්කු විඥානේ හටගන්නේ. හයිද? මේ තුනක් මෙහෙම වෙනවා. එතකොට මේ මානසිකාරය මේ තුනම එකතු වුණාම එහෙම වෙනවා. දැන් මේ අරමුණ නැත්තම් මේ ඇහැ විතරක් තියෙනවා නම් මෙතන අපි මානසිකාරය කරාට චක්කු විඥානේ හටගන්නේ නැහැ. මේක හිතෙන් පේන්න ඕනේ හරිනම් මේ තුන මෙහෙම තියෙනවා. හයිද? එතකොට මේ දෙකයි මෙතන මානසිකාරය තිබ්බොත් තමයි චක්කු විඥානේ හටගන්නේ. එතකොට චුතිසිත මරණ වේලාවේදී මේ අරමුණු වෙනවා විපාක තියෙනවනම් අරමුණවල එන්නේ නැහැ. අතට විපාක නෙවෙයි විරපාක තියෙනවනම් අරමුණක් එනවා. ඒකට තමයි අර අන්තිම මොකක්ද නිමිත්තක් එනවා කියන්නේ. එතකොට මේ නිමිත්ත එනවා කියන්නේ මනෝද්වාරය වැඩ කරනවා. විඥානය හටගන්නවා එතනදී. එතකොට විඥානය හටගන්නකොට නාම රූප තියෙන හින්ද උප්පත්තියක් ලැබෙනවා. එතකොට කාම ලෝකේ කරලා තියෙනවනම් කර්ම කාම ලෝකෙ ඉපදෙන්න තියෙනවනම් කාම ලෝකෙට සම්බන්ධ අරමුණක් එනවා නේද? එතකොට ඒ අණුව විඥානේ හටගන්නවා. ඒ අණුව නුවාම රූපයක් වෙනවා. ගොඩක් විට එතකොට මව කුසක උප්පත්තිය ලබනවා. එතකොට පිංගතුනි අනාගාමී උතුමන් වහන්සේට අනාගාමි කියන්නේ ඇයි? මෙහෙට එන්නේ නැහැ. හැබැයි තව වෙන කොහේ හරි යනවා. ඒ යනතන්ට අදාළ කර්ම තියෙනවද නැද්ද? තියෙනවා. ඒක ගොඩක් විට ධානයකට. හරිද? එතකොට ධානය කිව්වම ධානයේ විඳින එක අරමුණක් තියෙනවා. අරමුණක් කියනවා. නිමිත්තක්. කමඨහනක් කියමුකෝ. ධානයේ අවදි කරන කමඨහන අරමුණ හැටියට එනවා. එතකොට මොලේ තියෙනවා. ඉන්ද්‍රිය හැටියට. ඒ හරි විදිහට මානසිකාරය කරනවා. ඒකට අදාළ විඥානය හටගන්නවා. එතකොට අපවත් වෙන්න මැරෙන අපවත් වෙන වෙලාව වෙනකොට අනාගාමී උතුමන් වහන්සේට ඒ කර්ම තියෙන හින්දා මේ නිමිත්ත එනවද නැද්ද? ආ එනවද නැද්ද? එනවනේ. ආහා ඒක පේනවද දැන් පැහැදිලිද? ඒක නිමිත්තක් එනවා. නිමිත්තක් එනකොට ඒකට හිත යන හින්දා විඥානය හටගන්න අවස්ථාව තියෙනවා. එතකොට ඒ විඥානය විශේෂ මේ පොළොවේ එන එකක් නෙමෙයි. ඒක මේ බ්‍රහ්ම ලෝකේට අදාළ විඥානයක්. එතකොට මේ බ්‍රහ්ම ලෝකේ නාම රූප දෙක හට ගන්නවා. එතකොට එහෙම යනකොට දැන් එහෙම නේද? අනාගාමී උතුමන් වහන්සේ අන්තිම හුස්ම යනකොට උන්වහන්සේගේ අන්තිම හුස්ම යනකොට ඒ හුස්ම දිහාද බලන් ඉන්නේ අර නිමිත්තට හිත ගිහිල්ලා තියෙන්නේ. හරි. නමල හැබැයි ඔක්කොම දැනගන්න ඕනේ. නිමිත්තට හිත ගිහිල්ලාද හුස්මට තියාගෙන ඉන්න පුළුවන්ද බැයිද? මොකද්ද? ඒ කියන්නේ අර කර්මානුරූපණිය අම්මා. ඒ කියන්නේ කර්මානුරූපව මේකට හිත යනවනේ. කර්ම වැඩි මේකට හිත යනවා. ඒ කියන්නේ නිමිත්තට. ඒකනේ අනාගාමි කියන්නේ. උන්වහන්සේ තාම අරමුණු තාම රහත් වෙලා නැහැ. රහතුන් වහන්සේ ගැන අපි එනවා. හැබැයි මේක තේරෙන්න ඕනේ රහතන් වහන්සේ ගැන අදහස එන්න. මොකද්ද මේ කියලා. හැබැයි මේක වචන වලින් ලාවට ශාන්ත වෙලා තේරුම් අරගෙන තමයි කවදරි අනාගතයේදී දැන් මේ වඩන දේවල් වල තියෙනවා යම් මේකක්. ඒක තමන් මොකද මේ පංච උපාදාන ස්කන්ධයේ ඇලීම නැති කරන්නේ ඇයි මොකද කියලා. හැබැයි මම මේක කලින් වැඩියෙන් කිව්වත් දන්නේ නැහැ මේ කරුණු. කොහොමදත් මේක ටිකක් පුරුදු කරලා තියෙනේ හොඳයි. නැත්තම් මේ ඔසේ තේරුමක් වුන් නැත්තම් අර ඉතුරු ටික තේරුම් ගන්න ටිකක් අපහසු. අපහසු කියන්නේ වැටහීමකට යන්න. මේක සරලයි. මේක තේරුම් ගන්න කෙච්චර ලොකු දෙයක් නෙමේ. හැබැයි ඒකත් තේරුම් ගන්න තියෙන්න ඕනේ හරියට. කර්මයේ වැඩ කරන හැටි, ඒ අනුව හිත යන හැටි, ඒ අනුව විඥාන හට ගන්න නිමිත්තක් එන හැටි. එතකොට අනාගාමී උතුමන් වහන්සේට ඒ අරමුණක් එනකොට මේ අරමුණ දෙකක් තියෙන්න බෑ. මරණ මොහොතේදී ගොඩක් අයට කාම ලෝකේ හෝ තව වෙන කොයි හරි හෝ කර්ම රැස් කරලා තියෙන විදිහට අරමුණක් එනවා. අරමුණක් ඇවිල්ලා එතන විඥාන හට ගන්න හේතු තියෙන හින්දා ඒ විඥාන හට ගන්නවා. එතකොට දැන් පින්වතුලා දැන් එහෙම තියෙනකොට දැන් ගොඩක් විට මම සමාකය මැරෙන කට්ටිය ගාවට යනකොට අන්තිම මොහොත එක්ක යතුරු කැරැල්ල මතක් වෙනවා. එක්ක තව මොකක් හරි මේ කැක්කරි මොකක් හරි අද නම් සෙල්ෆෝන් එක හරියට මතක් වෙයි. ඒවනේ ඩොට් ළඟින් තියෙන්නේ. අර ඒ වගේ කාම ලෝකේ මොකක් හරි එකතු කරගත් එක ගොඩක් ඒ විපාක අනුව මතක් වෙනවා. ඒක තමයි අරමුණ වෙන්නේ චුතිසිතට. ද චුතිසිත පහළ වෙන්නේ. ඉතින් ප්‍රතිසන්දිසිත කියලා රෝහම මෙහා කරන එක ඒ භවයේ යන්න. දැන් අපි හිතන්න එතකොට මේ හුස්මට යන අන්තිම යන හුස්ම අර හිත අරකට ගිහිල්ලා යන ගම 80න් තමයි මේක අන්තිම හුස්ම යන්නේ. අන්තිම හුස්ම දක්වා බලාගෙන ඉන්න තරම් විරාගයක්, කර්ම නැති භාවයක් රහතන් වහන්සේගෙන් මෙහා කාටවත් තියෙනවද නැද්ද? නෑ. අන්න ඔහොම කල්පනා කරන්න ඕනේ පින්වතුනි. දැන් මේ මොලේ නිකන් නිදිමතව තියාගන්න එපා. හැබැයි පින්වතුන් වේගවත් කරන්න මම බලන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේක වැඩි අපේ ස්වාමීන් වහන්සේ ඔක තේරුම් කරන්නේ මට මගේ මනස ශාන්ත වෙලා දැන් අර වෙන දේවල් කර කර ඉඳලා ධර්මයේ තුලත් ශාන්ත වුණාමයි. හැබැයි මම පින්වතුන්ලාට ඒ දිශාවේ දැම්මම හිතවන්න බලනවා, පුරුදු කරලා තියන්න බලනවා. මොකද දවස් 10 තුලදී පින්වතුන්ලා දැන් ඔය ඔස්සේ මොන හරි මොන තේරුමක් තියාගත්තොත් ඒ සම්මා දිට්ඨියයි ඒ වැඩෙන එකට පුහුණුවක් වෙන්න. ඉතින් එතකොට පින්වතුනි අපි ගමු දැන් රහතන් වහන්සේ නමකට. රහතන් වහන්සේ නමගේ කර්ම ඔක්කොම ෂේ වෙලා තියෙන්නේ. මේක හිමීට කල්පනා කරන රහතන් වහන්සේ කර්ම ඔක්කොම නැහැ. එතකොට මේ අන්තිම ශාරීරිය තමයි ඔය තියෙන්නේ. එතකොට උන්වහන්සේ දැන් මොනවාද දැන් හුස්ම දියා ඒ බලනවා කියමුකෝ, බලාගෙන ඒකටත් ඇලෙන්නේ නැහැ. දැන් අන්තිම මොහොතේදී උන්වහන්සේට හිත වෙන දෙයකට යන්න මේ කිසිම කර්ම රැස් වෙලා නැහැ. අරුමුණක් එන්නේ, ආසාවක් නැහැ. මෙතන උනත් බලාන හිටියට මේකටවත් ඇලිලා නැහැ මේ හුස්මට. එතකොට අන්තිම හුස්ම යනකොට මේ හුස්මට හිත්ම දිහා අන්තිම එක නැති වෙනකල් බලාන ඉන්න පුළුවන් ද බැයිද? මොකද්ද? පුළුවන්. අන්තිම වෙනකල් බලාන ඉන්න පුළුවන්. එතකොට අන්තිම වෙනකල් බලාගෙන ඉන්න කියන්නේ දැන් විඥානය කටගන්න නිමිත්තක් ඕනේනේ. එතකොට කොහෙවත් නිමිත්තක් එන්නේ නැත්තම් විඥාණයට හට ගැනීමක් තියනවද? එතන හට ගන්න නැත්තම් නැතිවීමක් තියනවද? නෑ. ආ? තියනවද නැද්ද? නෑ. ඉතින් මේවා පොඩ හට ගන්න නැත්තම් දෙයක් නැති වෙන්න දෙයක් තියනවද? හටගත්තොත්නේ දෙයක් නැති වෙන්නේ. උදේ ආවොතින් තමයි හැන්දෑව වෙන්නේ. උදයක් ආවේ නැත්තම් හැන්දෑවක් එන්නේ. මේවා ටිකක් කල්පනා කරන්න වෙනවා පින්වතුනි. දැන් අපි යන්නේ පොඩ්ඩක් ගැඹුරු වතුරකට. තයි නිවන් දකින්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරාට වෙයිද පින්වතුනි? ඒ කියන්නේ හැබැයි මේක චුට්ටක් හිමීට සිත පිරිසුදු වෙනවත් එක්කම තව මේවා අවුරුදු ගානකින් උත් එක එක විදියට පැහැදිලි වෙනවා. ඉතින් මේවා දැන් හැබැයි ඒක චුට්ටක් අල්ල ගන්න ඕනේ. මේ අරමුණක් ඕනේ, ඉන්ද්‍රියක් ඕනේ, විඥානේ හට ගන්න. එතකොට මේ අරමුණු අනාගාමී උතුමෙකුට උනත් එනවා, පහළ වෙනවා. එතකොට චුතිසිතක් හට ගන්නවා. උන්වහන්සේ උනත් මේ අන්තිම හුස්ම 100න් යන්නේ නැහැ. 100 අන්තිම හුස්ම යන්නේ කිසිම ඇලීමක් නැති, කිසිම මේකක් නැති, හුස්මටවත් ඇලිලා නැති, ඔය එක කර්ම නැති උතුමන් වහන්සේ, මහරතන් වහන්සේ එතන තියාගෙන ඉන්න හැකියාව තියෙනවා. එතන තියාගෙන ඉන්නකොට අන්තිම හුස්ම එතන තියාගෙන ඉන්නවා නම් කොහෙවත් විඥානේ හටගන්න අරමුණක් උත් ඇවිල්ලා නැහැ. එතකොට හටගන්නෙත් නැහැ. මෙතනදී මෙහෙම නිරුද්ධ වෙනවා. හැබැයි මට මේක ජර්මන් හාඳුරුව එහෙම තේරුම් කළා ගැඹුරුයි කියලා මතක් කරනවා. ඉතින් මට මේ හදිසි වැඩි පින්වතුන්ලට මේක හැබැයි තේරෙන කෙනෙකුට පොඩ්ඩක් ඕකොළුවේ තියාගන්න. ඒක අනාගතයට මේ වඩන දේවල් වලට උදව් වෙයි. ඔය අලීම නැතිම ඔක්කොම නැතිකරන්න හිතාගෙන තමයි ඔහම ටිකක් හරි හිතන්නවත් පුළුවන් වෙන්නේ. නැත්තම් අපිට ලොකු බැඳීම්, ලොකු ආශාවල් තියෙන කෙනෙක් හැටියට නම් හිතන්නවත් ටිකක් ඒ පැත්ත වැඩ කරන්නේ ටිකක් අමාරුයි පින්වතුනි. හැබැයි හාඳුරු හම්බුණා නම් මට වෙන්න දෙන්න දෙයක් නැහැ. මේ නිවන ගැන කතා කර කර ඉන්න එකක් නෙමෙයි මේ හමුවීම.
ඉතින් එෂනේ ඇත්තටම මේක අවබෝධ කරගන්න ඕන නම් ඔන්න අවස්ථාවක් මේ යන ගමන. මේවා නිකන් කියනවා නෙමෙයි, මේවා පදනම් වෙලා යම් දේවල් වෙනවා පින්වතුනි. Tamanṭa මේ බුදුහාඳුරගේ පැරණිම බුද්ධ කාලයේදීම රහත් කරපු දේශනාවල් බල බල යනකොට මේ ටික ගැළපෙන්න පටන් ගන්නවා. ගැළපිලා ලොකු දෙයක් වෙනවා එතන. මුළු සසරම පේන එකක්, සසරෙන් නිමාව වෙන එකක්, ඔක්කොම තමන්ට හොඳටම වැටහෙන එකක් වෙන්න ඉඩ තියෙනවා. ඔව්, ඒ යන ලෝකේ සුද්ධාවාසනේ. එතනදී අර ඇතිවීම නැතිවීම, පටිච්චසම්පන්නව ඇති දේ නැතිලා නැතිනවා කියන එක, ඒක මේ මොනද වඩ තව අර සම්පූර්ණයෙන්ම අර මම කියන ක්ලේශය, අස්මිමාන දිෂ්ටිය සම්පූර්ණයෙන්ම ඒක ප්‍රහීන වෙනව රහත් ත්වයට. ඒ භූමියේ ඒක අර විඥාණයට අරමුණක් ඕනේ ගන්න. එතකොට ඒ හේතු නැතිකොට පහළ වෙන්න බෑනේ. අන්න ඒක තේරුම් ගන්න තමයි අර රහතන් වහන්සේට පමණයි අර මේ අන්තිම හුස්ම යනකොට මෙහෙම එතනදී එතනම රැඳිලා තියන්නේ. එතකොට එහෙම තියාගෙන හිටියම කොහෙද අරමුණක් ගත්තේ නැහනේ කොහෙවත්. අන්න ඒක හරි ගැඹුරුයි එතන. නෑ, ඒක රහතන් වහන්සේලා රහත් වෙලා යන්නේ නැහැටි ඒක රහතන් වහන්සේ කෙනෙක්ම තමයි දන්නේ. ඒක වැඩි ඒව ගැන හොයන්න යන්නේ නැහැ. මේක මේ විඥානේ තේරුම් ගන්න, පුනර්භවයේ තේරුම් ගන්න ඕන ක්‍රමයක්. ඒ මට්ටමට ගත්තම හරි පස්සේ අනාගතයේදී මේ ස්කන්ධ සලායතන දැන් අපි බලන එකක් එනවා. ඒවට මේක සම්බන්ධව ගොඩක් උදව් වෙනවා පැහැදිලි වෙන්න. අන්න හරි. ගොඩක් දැන් මේ ඉන්නකොටත් එක එක thoughts එනවනේ. දැන් අපි දැන් ඉන්නකොට දැන් මෙතන මැරෙනවා වගේ එකක්. මැරෙන වෙලාවෙදී එන්න ඕනේ, දැන් එන්න ඕනේ. එතකොට දැන් හිතන්න මෙහෙම අපි එනකොට දැනගන්න පුළුවන් අපේ ඇතුලේ ලෝඩ් වෙලා තියෙන දේවල්. දැන් ඒට ඒ වෙලාවට ඉස්සලා දැන් අපි ක්ලියර් කරගන්නවා. අපිව මරනවා මැරෙන ඉස්සලා. තපසේ, පව්, ජරාව කොම සුද්ධ කළා මරලා දාලා. මැරුණාම තමන් ඇත්තටම හරියට මැරුණා නම් මැරෙන්නේත් නෑ. ඉතින් ඒක මෙහෙම මේ වගේ එකක් කරන්න වෙනවා. සිල් ගන්නවා, තපස් සිලුත් මදි, මේ වගේ හුදකලා වෙලා ඒ වගේ වැඩ පිළිවෙලට යනකොට තමයි තමන් එකයි ගිහිව හිටියත් රිට්‍රීට්ස් කරන්න ඕනි කියලා බුදුහාඳුරු කියන පවිවේකෙ වින්න ඕනි කියලා ගිහි කට්ටිය. ඒතකොට තමයි මාර්ගඵලයක් වගේ වෙන්නත් ඉඩකඩ තියෙන්නේ. ඒකර අභිධර්මයේ කියන විදිය හැබැයි කොහොමදත් අර අරමුණක් එනවා, නිමිත් එනවා, විඥානෙ හට ගන්නකොටම ෂණයෙන් ඊළඟ භවෙ එතන නාම රූප ඕවර. ඒක වැඩිය දැන් ඔච්චර කඩන්නේ ඒක බලන්න යන්නේ නැහැ. අර විඥානය හට ගන්න හැටි නැති වෙන හැටි, විඥාණයෙන් අර පුනරුත්පත්ති එන හැටි බුදුහාඳුර ඔරිජිනල් කියපු විදියට පොඩ්ඩක් ඒ ඔස්සේ විතරක් හිත තියන්න. දැන් ඒක මෙතනදී බුද්ධ වචනේම යන විදිය තමයි බලන්නේ. වැඩිය හිතන්නේ තේරුම් ගන්න යන්නේත් නැහැ. අර බුදුහාඳුර කියන මට්ටමේ විතරක් කල්පනා කරන්න බලන එක විතරයි කරන්නේ. tag ගන්න තේරෙනවනේ ඔක්කොටම නේද? අනේ තේරුම් ගන්නයි. තේරුම් ගන්න. හැබැයි මෙතන ගැඹුරු තැනක් තියෙනවා. ඒක ඔහොම ඔළුව හිස්ව තියාගන්න. ඒක පස්සේ දැන් ඔහොම තේරෙන්න ඕනේ මුලට. නැත්තම් ඉතින් මේ ඒක සරල පැහැදිලි වෙන එක සරලයි. හැබැයි එතන මුළු සසරම අනේක සම්බන්ධව දෙයක් තියෙනවා. බල අපි ඇත්තටම අපිටම වැටෙන එකෙන් බලමු මොකද්ද කියලා. ඒ බුදුහාඳුර කියන එක ඔස්සේ වටහා ගන්න එක විතරක් ගත්තම හරි. නැත්තම් අපි දැන් මේක වැටෙන්න ඉස්සෙල්ලා මේක මොකක් හරි තේරුම් කර කර ඉඳලා ගන්න ක්‍රමයක් ගත්තොත් ඕක කවදාකවත් තේරෙන්නේ නැහැ. ඕක මතක තියාගන්න. මේව රෙකෝඩ් වෙනවනේ නේද? මේ කියන ක්‍රමේ ඉම්පෝර්ටන්ට් පින්වතුල. නැත්තම් මේ හැමදාම රස්තියදුවක්. වැටහිලා වැටෙන එකට තන දෙන්න. එතකොට තමන්
ඕක ප්‍රශ්නේ ඉන්නේ නැහැ. හැමදාම මෙහෙම කාගේ හරි ආහා මේවා කර කර ඒ අදහස් ඒකද මේකද කිය එක ඔහොම යන්න ගියම් පින්වතුනි ඒක අමුතු ගමනක්. අමුතු කියන්නේ හරි දිග ගමන, දිග නෙමෙයි, දිගට ගිහිල්ලා නැවතෙනවා නම් කමක් නැහැ. ඔය එකක්වත් බලන්න නැතුව වඩන්න, වැඩලා ප්‍රැක්ටිස් එකක් කරලා තමාකව කතා කරන්න අවශ්‍ය නැහැ, තමන්ටම බැලෙන්න ඕනේ, බැලෙනකල් ඉන්න ඕනේ. අන්න එහෙම දෙයක් තියෙනවා. චුට්ටක් කොහොම ඉමුකෝ. අද දවසට අර මහත්තයරත් තේරෙනවද ටිකක්? Understand about the consciousness that it needs conditions. An object is a condition for the consciousness to arise. Eyes and object is the eye consciousness. Ear and object is the ear consciousness. Then if it's a businessman, you know, if he's brought up in that way, he will get support next life to practice business and all that. Because based on the type of karma he has done, he will get such type of consciousness. And the anagami being, he has no karma in the kama loka, never eternal. Then he has come created with the samadhi, dhyana. His mind gets distracted towards that. He has not got detachment completely to all feelings, even peaceful feelings. So there is some still that residue of attachment. So when the last breath goes, in all cases, even a person who is attached to the kama loka, when his last breath goes, like now here, you might get all sort of thoughts from the past, of with attachment or with anger. These thoughts will come, memories. So when it comes now, that is the accumulated karma that is showing. Now if we don't do retreats and clear ourselves and practice properly, that is those that will come when we are dying, at the moment of death. And that object that comes inside our mind, that is an object for mind consciousness to happen. Then, because consciousness needs an object to arise. So when anagami or even a worldly person normally who has accumulated karma in the karma loka, he will get an object. He will remember his child or he will remember his house or something. That will be an object for his consciousness. And when consciousness arises, there is nama rupa, name and form. Then there will be the name and form will arise in a mother's womb. Now, if such a person who has attained anagami, he has no attachment or karma in the kama loka. He is distracted by only the samadhi or the dhyana. So when his last moment, that will come as an object, he will be peaceful. But that peacefulness is an object for consciousness to arise. And there it will arise. So his last breath, does he send it consciously or unconsciously? Sorry? The arahant. No, I'm sorry, the anagami. He's conscious of the dhyana, but will he be conscious of the last breath? Because he'll be distracted due to karma to that. So when he's conscious of that, he can't be conscious of two things at the same time. So he'll be conscious of the samadhi or dhyana, but will he be conscious of the last breath? Right, no. That's very important to know. Anagami utuman vanse avadane indi dhyane ekka haba dekaka avadane dekaka tiyanna ba ne etokota me husme avadane na den rahatan vanse ta ehema hita yana kisi deyak na karmat na etokota me antim husme yanakota metana tiyaganna puluwanda baida puluwa an eka lawata pahediliwa tiyennone hite vinyanayak හට ගන්න හැටි, හට ගන්න බැරුව තියෙන හැටි, මේ අර හේතු නැති හින්දා හට ගන්න බැරුව තියෙන හැටි, ඒවා ඔම ලාවට තේරෙනවා මැති. ලකෝ දේවල් තේරෙන්න ඕනේ නැහැ. ඔබ දැන් කරගෙන යනකොට ඕක අමුතු විදියට අනාගතේ කවදාරි මේ රිට්‍රීට් එක හෝ කවදාරි බුදු කෙනෙක් ගාව හරි රහත් වෙන්න හරි සෝවන් වෙන්න හරි වෙන වෙලාවක මේවා තේරෙයි. මේ උදව් වෙයි. මේමම තමයි හිතන්න වෙන්නේ එහෙම වෙන්න නම්. වෙන ක්‍රමයක් නැහැ පින්වතුනි. මේ බුදුන් වහන්සේගේ දේ පාවිච්චි කරන් අපිට වෙන්න බැයි නම් තව මේ දැන් හරිටිය පුරුදු වෙලා ගියොත් තමයි තව බුදුරෙක් හරි මුණ ගිහිලා වෙන්න ඉඩ තියෙන්නේ. නැත්නම් ඒකට හේතු නැහැ. අපි දැන් රහත් වෙන්න බයේ ඉක්මනට වෙන බුදුරු මුණ ගහන්න කියලා හිතුවට අපිට මනුෂ්‍ය ආත්මයක්වත් ලැබෙන්නේ නැහැ, භූත ලෝකයක්වත් ලැබෙන්නේ නැහැ. මොකද අපි රාග ද්වේෂ මොහ තියෙනකොට කොහෙද අපිට එහෙම පාලනයක් නැහැ. මේකයි දැන් ලැබිච්ච බෝට්ටු හබල් ගහන්න ඕනේ. මොනාරි අහගන්න තියෙනවද දැන්? මම හිතන්නේ දැන් වැඩි මේක ගොඩක් ඩිස්ක්‍රයිබ් පුංගතල පොතේ හිමීට කියවගෙන යන්න. ටිකක් බර දෙයක් දුන්නා. බර නෑ ඒක. හැබැයි ඉතින් දැන් හුරු කරගත්තම හොඳයි හිත. තව පොඩ්ඩකින් දානෙට එහෙම අඬවේ. කොහමද දවස් 3ක් 4ක් යනකල් 3ක් පණිනකල් පොඩ්ඩක් එක එක දේවල් එන්න පුළුවන්. 3-4කින් පස්සේ වෙනත් ඒවා එන්න පුළුවන්. ඉතින් ඔක්කොම ඒවා දැනීම් ඇති වෙලා නැති වෙනවා කියන විවසීමෙන් ඉන්න. තමන්ව ඕවර්හෝල් එකක් වෙයි, සම්පූර්ණයෙන්ම රීස්ට්‍රක්චර් වෙයි සිස්ටම් එක ධර්මයෙන්. මොනාද තියන දැස්ම දැනගන්න තියන. පොඩ්ඩක් සතුටින් ඉන්න, රිලැක්ස් කරන්න. අතීතයත් නැතුව අනාගතයත් නැතුව වර්තමානයේ යම් දේවල් වැඩෙනකොට වර්තමානයේ ධර්මය තේරෙනකොට විශාල කුසලයක් ජනිත වෙනවා. ඒකෙදි අර කොහොම අර එක්කෙනෙක් හිටියා මන් දන්නේ ගිය පාර මේ මෙතන තමයි හිටියේ මෑනියෝ කෙනෙක්. එයා බොහොම මේකකින් හිටියේ නිකන් අමුතු. මට තේරෙන හිර වෙලා ඇතුලේ ඇතුලෙන් දුකක් තියෙනවා. පින්වතුනි මේ ඇතුලෙන් දුකත් හරිනේ මන්දනේ. ඊයේත් සමහරට අද හොඳයි, චුට්ට චුට්ට අද හොඳයි. මොකද පොඩ පොඩ හොඳ වෙනවා. ඉතින් එක එක අපිට තියෙන්න පුළුවන් මිත්‍යා දිට්ඨියෙන්ද තමයි අපිට හැම දුකක්ම තියෙන්නේ. කොහොම හරි මට මුණ ගැහිමක් වුණා මේගොල්ලන්ගේ එක එක්කෙනාගේ පොඩි පොඩි මොනාද කියලා බලනකොට. එතකොට මේ මෑනියෝ ඇත්තට මොකක් හරි පිළිකාවක් කියන එකක් මොකද මෙයා වෙලා. ඒක දැන් යාට ඉතින් ඔළුවේ දීලා තියෙන දැන් මැරනවා වගේ එකක්. කාටද කියන්න පුළුවන් පින්වතුනි? ඒ කට්ටිය කවුරුත් පිළිකාව තේරුම් අරන් උත් නැහැ. ඒකට එනම් බේතුත් තියෙන්නේ. උවි අනිවාර්යෙන් මැරලා කියන්න කාටද? සමාකයට දවස් 10 දීලා තියෙන්නේ. ඔය ජෙනරල් හොස්පිටල් ඔන්න තව දැන් මම හිතන 80ටත් කිට්ටු වෙන්න වගේ ජීවත් වෙලා ඇති. තරුණ කාලයක කිව්වා. එතකොට ඩොක්ටර්ස්ලාට පුදුම හිතන දවස් 10න් පැන්නේ කොහොමද කියලා. මොනවද කර කර හිටියේ කියලා කිව්වා. මොකද කෑවේ මොනවද කරේ? බලනකොට මෙයා දැන් මැරනවා කියලා හිතාගෙන උදේ රෑ දවල් දෙකේ පිරිත් සජ්ජහන කරගෙන ඉඳලා තියෙනවා. මම මේක දැන් පොල්ගස් දුවේ වෙද්දි වෙච්ච දෙයක්. එතකොට යන්නේ මෑනු ටිකට් කපලා දාන බෙදන්නත් දුවගෙන ආවා. ඉතින් පින්වතුනි ඕක අපිට ඒගොල්ලන් ලෝකේ අපිටත් ඔළුවේ කර්මයක් ඇති ඔය වගේ හිතේ වේදනාව බයෙන් දැම්මනවා දැම්මනවා කියලා ඔහම ඉඳ. මම යාට තේරුම් කරා මේ හැමෝටම ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. අපි ඔහම කිව්වට ලේසියෙන් මරන්න බෑ කවුරුත්. මැරෙනවා නම් ඒ කට්ටික ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. ඒක හැමෝම දන්නේ නැහැ. ඔය කර්මය දන්නයි ඉන්නවා. ඒත් ඒ අතර එක වෙනස් වෙන්න පුළුවන්. අර හුලඟක් වගේ ඇවිල්ලා පහනක් නිවෙන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍ය උප්පත්තියම ගේනෝ යම් මේකක්. ඉතින් ඒක මේ මොනවාද ඒක එහා මෙහා වෙනස් වෙන්න පුළුවන්. දැන් කරන දේවල් අනුව ප්‍රබලව කරන කෙනෙක්ගේ අනුව ප්‍රබලව පව කරන කෙනෙක්ගේ අනුව වෙනසක් වෙන්න පුළුවන්. ප්‍රබලව කුසල් කෙනෙක්ගේ අනුවත් ලොකු වෙනස් වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මේ වගේ භාවනා ඒ මනස මාර්ගඵලයකට යවනකොට ලොකු වෙනස් දේවල් වෙන්න පුළුවන් දෛවය. හොඳ පැත්තට දුක අඩු වෙන පැත්තට. ඉතින් මං යාට ඒක තව වෙන විදිහට තේරුම් කරා. කොහොමද ඔය ආයුෂ බලන ක්‍රමයක්? ඒක මට මේ වෙලාවේ පිංගුතුලට කියන්න බෑ. ඒක දිග වෙනවා. ඒ විදිහට යට එක පාට මේක රිලීස් වුණා. ඒ කියන්නේ worry වෙන එක කල්පනා කරන එක හිතෙන් බැහැර වුණා. ඊට පස්සේ දවසුලින් මට පේනවා අන්න හොඳටම මේවා වෙලා අර සතුටු සිතෙන් මේකෙන් හොඳටම කුසලයේ වැඩෙනවා. ඉතින් පිංගුත අරම හිටියොදී නැති පිළිකා තම වැඩි වෙනවා. දැන් අරම වර්තමානයේ ඉන්න එකම කොච්චරද නේ මේ පිළිපාවන කෙලස් පිළිකාවක් නැති වෙනවා උපරිම. ඕක අපි අපේ ජීවිතයත් ගන්න ඕනේ. මොනවත් අපි වර්තමානයේ ඇත්තටම අවංකව ඇතුලේ සතුටු වෙන විදියට. දැන් ඕකට තව හේතු තියෙනවා. තව හිටියක් කට්ටිය ගිය ප්‍රෝග්‍රෑම් එක වගේ කොහොම අමාරු උදේම මෙහෙම ඊට පස්සේ බැරිම තැන ඔළුව තියාගෙන හිටියා කුෂන් එකේ. පස්සේ මම එයාට නැගිටින්න කියලා ඇහුවා. මම ඇහුවා කායි ගාවද ඉන්නේ තරුණ කෙනෙක්. එයා ඉතින් මම ඇහුවා අම්මා තාත්තා ගාවද? නෑ මේ මා හස්බන්ඩ් ඔය බැඳලා ඉන්නේ බබාලා දෙන්නයි. එතකොට මම ඇහුවා හස්බන්ඩ් කැමති වුණාද එනවට කියලා. කැමති වෙලා නැහැ පින්වතුනි. මෙයාගේ ධෛර්යය මෙයාගේ අදිෂ්ඨානේ. එතකොට මම අර ඇප්ලිකේෂන් එකේ ලියලා තියෙනවනේ ඒගොල්ලන්ගේ ඇග්‍රී වෙලා තියෙනෝනේ කියලා. එතකොට මෙයා කඩාගෙන ඇවිල්ලා තියෙනවා. ඒක වටිනවා තමයි. හැබැයි යාට අමාරුයි දැන්. අමාරු වෙනවා එතකොට. අර කර්මය මේකට ගැළපෙන විදිහට මේ ඒකට හේතු තියෙනවා. මේ විදිහට ඇයි මේ අවසර ගන්නෙ? ඒවට හේතු තියෙනවා පින්වතුනි. අර ඒ කර්මෙන් ක්ලියර් වෙන්න ඕනේ. එතකොට තමයි මේ සහැල්ලු මනසක ණය නැතුව ඉන්න ඕනේ. අර මෙහෙම මෙතන ඇවිල්ලා අර ඒක ග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඔළුව බද දිදී මේක කරන්න පුළුවන් එකක් නෙමෙයි. බුදුහාඳුරු මේක දේශනා කරෙත් නැහැ. ඒ මනුෂ්‍යයාගේ ඒ මනස ඒ විදිහට කර්මයෙන් උයි හිතේ සාන්තභාවයෙන් උයි මෝරලා එනකත්. ඉතින් තමයි අවුරුදු 5යි ඉඳලා තමයි ඔය දැන් අපි කියවනේව බුදුහාඳුරු කියන්නේ. එතකල් සීල සමාධිය ගැන උපදෙස් දීලා එයාට මෝරනකල් ඉඳ දෙනවා. ඔය රාහුල කුමාරයාට එහෙම කරපු ඒවා ඒ ගොඩක් තියෙනවා මේ සූත්‍රවල. ඉතින් කොහොම හරි මම එයාට හැබැයි එයා දවස් දෙවනි එනකොට උදේ පාන්දර එකේදී මං දැක්ක ඔන්න ප්‍රභාෂරව ඉන්නවා. අර ඉතින් හරි අමාරුවෙන් හරි ඒගොල්ලන්ගේ චේතනා පිස්සුදයි මොන හරි හොඳ දෙයකින් ඇවිල්ලා තියෙනවා. ඒකින්ද ඒගොල්ලන්ට ඒක හරියනවා. ඉතින් පිංගතුලලත් ඒක මේ ගෲප් එක මම දැන් පේන්නේ නැහැ. ගොඩක් ඔක්කොමලා වගේ සමාකය පොඩ්ඩක් යටේ එකක් තාම කල්පනා කර කර ඉන්නවා දේවල්. එකමක් නැහැ ඒකත් නැති වේවි. චුට්ට චුට්ට හිත ඇතුලේ සමාහරලට කියන්න බැරි හිතන්න බැරි දේවල් ටිකක් ටිකක් කවුරුත් දැනගත්තේ නැත්තම් හොඳයි කියන එකක් කල්පනාවෙන් ඉන්නවා. සතුටින් ඉන්න. සතුටින් ඉන්න. ඔක්කොම ගැරි දවස් දෙකක් යනකොට දැන් මේකේ වගේ මෙහෙම හිමීට බලන්න කොච්චර මේකේ පොතේ කොච්චරක් කියලා දෙනවද බාගෙට අඩුවෙන් කවුද කියලා කියවලා තියෙන මේකේ. මේ ඊයේ පෙරේදා ඉඳන් පටන් ගන්න ඇත්තේ සමහරට බාගෙට මෙහා අර එකමක් නෑ. දැන් මෙහෙදී ආයි බලන්න ඕනේ. ඒක අර කල්පනා කරන 100 ගන්න එකයි මෙහෙම ආයි වඩන්න ඕනේ. බාගෙට වඩා බාගෙට වැඩි කියලා තියෙනවද කවුරු මෙහෙදී? ආරණ්‍ය බාගෙට වඩාද බාගෙට අඩු? දැන් ඒක හෙට වෙනකොට හෙටයි අනිද්ද තමයි වැඩිම මොනවතින්. හැබැයි අර අර මුල් කැලේදී එහෙම එනවා. අර ගලපන්න ඕනේවා එහෙම ගලපලා කරන්න ඕනේ පින්වතුනි. ඒක තමන් ඒ සක්මනේදී එක මෙනී කරන්න බලන්න ඕනේ. අපි හෙට මම අලුත් දෙයකට කියන්නේ අර තව සියුම් දෙයකට යොමු කර. දැන් මෙහෙමයි හෙට නෙමෙයි දැන් මම දවසක් කර දවසක් පින්වතුන්ලව එහෙමත් දැන් මේ දවස් 10කක්නේ. දවසක් කර දවසක් මෙමෙ හැමදාම එන්න ඕනේද? දවසක් කර දවසක් හොඳයිද? කොහමද තනියම ටිකක් මොකද පින්වතුන් මම මේක ඇහුවොත් හරියන්නේ නැහැ. අපි ගුරු හාමුදුර විසර දවස් දෙකට සැරයක් තමයි හම්බුනේ මේ වැඩේ. ඒකට තනියම ඉඳලා කරන එක වෙන්න ඕනේ. එතකොටයි මේකේ දෙයක් වෙන්නේ. දිගට ඉඳලා හොම කරුණුයි මමත් නිශ්ශබ්ද වෙන්න ඕනේ. පින්වතුලත් එහෙම ඉඳගෙන මම අද හැන්දෑවටත් ඇවිල්ලා අරකට පටන් ගනි. ඊට පස්සේ හෙට බලමු අපි නැතුව ඉඳ. දසානිද්දා එහෙම මුලක හැමෝ. එහෙම ඉඳ පුරුදු වෙන්න ඕනේ. දැන් තනියම ඒත් අපිත් එහෙම නිතිය ජර්මන් ආන්දෝ නිතරම හම්බෙවි අහ හිටියේ නැහැ. අර කියවපු දේවල් තනියම කරන්න බලනකොට එහෙම තමයි මේක දෙයක් වෙන්නේ. දවස් පහේකන හැමදාම හම්බුනා. මොකද මට දුකයි අයට අඩුවක් වෙන්න නැති වෙන්න මේ ඉක්මන ඉක්මන කව කරා. දවස් 10කම කරා දවස් පහෙන්. මොනක් කරන්නද ඒගොල්ලන්ට ඒක අවස්ථාව ඒ විදිහට ලැබිච්චා ලැබුණා. කාටත් මොනක් දැන් දානෙට හිමිට යමු පොඩ්ඩක් කොමිනු. උනත් නැනේ දැස්ම. අනේ අර මහත්යට මේක ළඟ තියාගන්න මාත්‍යෝ. අර මහත්යව අර බුද්ධ වචනේ පොත වර්ඩ් ඔෆ් ද බුද්ධ කම්ප්ලීට් කරන්න. ඊට පස්සේ මම කියනකොට හෙට හරි අනිද්දා පටන් ගන්නවා මේ ස්කන්ධ වර්ගය සලායතන වර්ග. මුලට ස්කන්ධ වර්ගය පොඩ්ඩක් එහෙම බලන හැබැයි කියනකොට පටන් ගන්න. දැන් අර වර්ඩ් ඔෆ් ද බුද්ධ හිමීට ඒ භාගයට වඩා කියවද මම වර්ඩ් ඔෆ් ද බුද්ධ ඔකේ නෝ slowly go through but reflect, contemplate it, and when you're walking try to apply it to yourself. Got it? නෑ සමාකට්ටිය දැන් මෙහාට නම් මාව හම්බෙන්න දැන් මං නීතියක් දැම්මා. මොකද දැන් පොඩකිලි මේ මෙහාට නේද නීතිය වර්ඩ් ඔෆ් ද බුද්ධ බුද්ධ වචනේ ඒකනේ. මේ ගොඩක් අය නෑ මං පිඟුතුලට ආදර්ශයක් පෙන්වන්න වෙනවා. දැන් පිඟුතුලත් ඔක ප්‍රැක්ටිස් කරන්න වෙනවා. මේ සීමාවක මිනිස්සු ලං කරගන්න එපා. මම ඇත්තට ඉස්සර වෙලා හිතුන්නේ නැහැ දැන් මේ තියෙන අමුතු ලෝකයක් අද අපි ඇවිල්ලා තියෙන්නේ. ඒක පුළුවන් තරම් බාහිරින් උත් මනුෂ්‍ය කිරණ ඈත් කරගෙන ඉඳ බලන්න. ඒක වුණොත් උදව් වෙයි. මම එහෙම ඉන්නවා කලක් තිස්සේ. දැන් IBC එකේ එහෙම ආරේ මේ ඉන්න තැන්වලුණත් තනි වෙලා හොම යන විදියක් තියෙනවා. කාම ලෝකේ උනත් ටවුන් වල උනත්. හැබැයි දැන් එක මට හොඳට තේරෙනවා ඒක අපිට කරන්න වෙයි යම් මේ මාර්ගයේ. මොකද අද ගොරෝසු වෙලා තියෙනවා මායя. මායя ගොරෝසු වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද අපිට යම් පොඩි එහෙම කරාම පරිස්සම් වෙයි. මම ඒකයි කියන්නේ. අර ඒක අපි එතකොට අපිට මේ ගමන යන්න පුළුවන් වෙනවා. ස්වාමීන් වහන්සේට කේක කරන්න වෙනවා. ඉතින් අනේ මම පතනවා සියලු දෙනාට මේ සසර දුක ඇති කරන මේ වලින් මුදුන අවස්ථාවක් වෙන්න. වලත් හරි මේකක් එනවා. මම ගිය ප්‍රෝග්‍රෑම් වලයි එහෙම වෙනකොට කට්ටිය එක එක තැන්වල ගිහිල්ලා ඒගොල්ලන්ගේ අර ඉතින් සමාජලවට මේ කොම්ප්ලිකේටඩ් කර්ම තියෙනවා. ඒවා රිසෝල්ව් වෙන්න මම ක්‍රම දුන්නා. කවුරුත් මට දන්න පුළුවන් විදිහට අසරණය කරේ නැහැ. හැමෝටම උත්තරයක් දෙන්න බැලුවා. ඉතින් ඒත් මමත් දේවල් බොහෝ ඉගෙන ගත්තා අද කාලේ. හරිම අමුතුයි. දැන් මම මෙහෙම හිටියට අද මම සමාජයට දන්න ගොඩක් කල් ඉඳන්. හැබැයි සමාජයත් එක්ක එකට ගියොතින් ඉවර වෙලා යනවා. පස්සේ තමයි මට පැහැදිලි වුණේ අපේ අය ජර්මන් ස්වාමීන් වහන්සේ මේ සම්පූර්ණයෙන්ම මිනිසියෙක්වත් දකින්නේ බලන්නේ ඒව නැතුව ඒ විදිහට ජීවිතයක් ගත කරේ. දකින්න වුණොත් ගැටෙනවා බණක්වත් ওই වගේ හැම උන්වහන්සේ රැක්කා ඒක හොඳටම. ඒ අර සීලයයි සීලය මේවත් එක්ක හොඳටම සමාජයේ ගාවිනුට අපිට ඒක දැනෙනවා. වෙන ලෝකයකට නැති වෙ නිරාමිස සම්පූර්ණ විරාගිත ලෝකයකට යනවා. සමහරට මම මේ දේශනාව ඔස්සේ බලනකොට ඒක එනවා මේ මතකේ හරියට. දැන් මේක වැඩෙනකොට මම නෙමෙයි කියලා කැඩි කැඩි පේන එක කෙනෙක් නෑ මේ ක්‍රියාවලිය කියන ඒවා. මෙහෙම මෙම දැන් ඔක තව බලන ඒවා තියෙනවා. ඒ තුලදී අපි හන්දෑවෙත් බලමු මෙතන අනාත්ම ස්වභාවය වැඩෙන හැටි. ඒ ටික අර එහෙම බැලිලා යනකොට අර මතක් වෙනවා ජර්මන් හාමුදුරුවෝ සම්පූර්ණයෙන් මේකට එළඹිලා බණක් නෙමෙයි ඒක ඒකට පිවිසෙන්න බලාගෙන අර මේ කාම ලෝකයේ මේ සංස්කාරයන් ඔය කොම අතරලා යන පැත්තකින් තමන්ගේ හිත නිවනටමපත් කරගෙන එහෙම මේ වාසය කරන පැත්තක්. ඉතින් ඒක පින්වතුලට අනේ ඒක යම් මාර්ගයක් හරි අවදි වෙන්න ඕනේ. ඒක තමන්ට එහෙම හිතනකොටත් ඒව වඩන්න යනකොටත් හරි සනීපයක් එන්න පටන් ගන්නවා. අර ලොකු ඇලීම් බැඳීම් හිතෙන් වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මම ඒක පතනවා මේ පින්වතුලට මේ රිට්‍රීට් එකේදී උපරිම සිද්ධ වෙන්න. මේක හැබැයි ඉංග්‍රීසි භාෂෙන් කවවරි පාවිච්චි කරනවා නම් මේ පොත තමයි ජර්මන් ස්වාමීන් වහන්සේව යෝගියකෙන් බෞද්ධ මේකට හැරුවේ මේ දෙවනි ලෝක යුද්ධේ කාලේ කැම්ප් එකේ ඉන්නකොට. උන්වහන්සේ හොඳට සමාධිය වඩලා තිබ්බා. හැබැයි මේකේ ඔක්කොම සම්මාදිට්ඨිය හොඳට ජෙනරලි ඔක්කොම තියෙන ඕන කරුණෝ සූත්‍ර පිටකයෙන්ම අරන් තියෙනවා. පටිච්චසමුප්පාදය ගැන, ධාතු ගැන, නවසිවිකය ගැන ඔක්කොම ටික තියෙනවා ඕකේ. ඉතින් ඕක අත්පොතක් හොඳට තමන්ගේ මොනවාද ඉතින් මේ අමාරුවෙන් තමයි හොයාගත්තේ මේ බුද්ධ වචනේ. ඒකේ සිංහල පරිවර්තනය ඒ කාලේ කරපු ඒකේ මේකක් හොයාගෙන දැන් මේ කට්ටියට අවශ්‍යයිනේ. මන් දැන් දෙන යන එකට ඒක ඒ මේ ටික අවශ්‍යයි. මේ මම මේ කියන බණ එක වැඩක් වෙන්නේ නැහැ. මෙතන අර දේශනාවෙන් තමයි තමන්ට මොලේට දෙයක් වෙන එකක් වෙන එක මම දන්නේ. ඒවා දැනගෙන නොදැනගෙන නෙමෙයි එතන තියෙන දේශනාවෙන් දෙයක් වෙනවා පින්වතුනි. ඒක වුණ හින්දායි මෙච්චර මේ අපි මේ මේ දේශනාවන් බලන්න කියලා කියන්නේ. ඒක වුණ නැති කෙනෙක් තමයි ওই දේශනාව තව පොට පොතක් කියලා ඒක පැහැදිලි. සූත්‍ර බලනකොට Tamanට ඒකෙන් ධර්මයේ මොන හරි මෙයා වුණා නම් ඒක සූත්‍රය ආයි අතරින්නේ නැහැ. වෙන එකක් හොයන්න යන්නෙත් නැහැ. හැබැයි ඒක ගන්න නම් සෑහෙන මනස පරණ කාලේ වගේ හිස් වෙලා සුද්ධ වෙලා ඒ වගේ මේ ධර්ම කරුණ Tamanට ඒක ආකාරයෙන් වැටෙන්නත් ඕනේ. කවුරු යක පොඩ්ඩක් කියවලා තේරුම් කරලා ගියන එකක් වුණොත් ඒක වෙන්නේ නැහැ. Tamanට ඒ දේශනාවම ඔළුව මතක් වෙවි වෙන්න ඕනේ. ඉතින් මං පිංගතුලට පතනවා මේ ආපු මේ ඉන්න ගාලෙත් Tamanට ඒ ධෛර්යසක් මේ මෑණියෝ මෑණියනස අර මෑණියෝ. නෑ මෙතන ඉඳන් ඉන්න මෑණියනස කොහොමද ගැටලුවක් නැද්ද? දැන් මේ මේ යන විදියට වැඩි එක වඩන්න යන්නේ නැහැ. මේක අර මේ හිත දෙක යෝනිසෝ මනසිකාරය ඒ අවධිකරණ එක තමයි අර බුද්ධ වචනේ බුදුහාඳුරු කියපු කාරණාව පටිච්චසම්පන්න භාවයේ කියන විදියට ඒක කල්පනා කරන එක තමයි අවධිකරන්න බලන්නේ. දැන් බුදු මේ මෛත්‍රී භාවනාවෙන් අර උදේපාන්දර ඇහුවත් දන්නේ හිටියද උදේපාන්දර නැහනේ. උදේ එතනදී අර රෙකෝඩින් එකක් යනවා. ඒක අර හුස්ම පොඩ්ඩයි බලන්නේ. මෙතන තර වෙන තැනයි ඒ අර ඒක සමාධිය යම් ප්‍රමාණයට වඩා ගන්න. හැබැයි ස්වාමීන් වහන්සේ දෙන්නේ අනේක දී මේ දේශනාව ඔස්සේ දේශනාව බුදුහාඳුනට සම්බන්ධ වෙලා ඒ ධර්මානුපස්සනාවයි ධම්මවිජය බොජ්ජංග වැඩෙන විදියට ඒ කල්පනා කරන එක කරන්න ඕනේ. මොකද දැන් සමහරට අපේ මේක වඩන එකෙත් හිර වෙච්ච එක අපි කල්පනා කරන්න නැතුව ඉඳලා හිර වෙච්ච ඒවා ක්ලියර් කරගන්න වඩන ක්‍රමයක් තේන්නත් දැන් නැනේ. එතකොට මේක මේ කමන්නේ නැහැ. තමන් ගොඩක් වෙලා මේක වඩන්නෙත් නැහැ. ඉස්සර වඩන්න ඇති සමහරට. මෙතනදී අර දේශනාව කල්පනා කරන එක ඒක මම කිව්වා ඒකෙන් විශාල කුසලයක් වැඩෙන එක මම ඉන්දියාවේ ඉන්න උතුමන් වහන්සේලාත් කියපු හැටි. එතකොට ඒක තමයි දැන් මේ රිට්‍රීට් එකේදී බුදුහාඳුරම ඩිරෙක්ට්ලි හමු වෙන එක අවදි කරවන්න. තෙන්න දම්මා. තෙන්න දෙක. ඒක නැතුණත් වෙන එකක් ඔළුවේ තියෙනවා. ඒකද නැත්තම් වෙන එකක් ඔළුවේ තියෙනව නේද? කල්පනා වෙනව නේද? පොඩ්ඩක් කොහම දවස් දෙකක් යනකොට චුට්ටක් කොහම යනකොට අර පොත පොත් ටික කියවන එක දැන් මෙතන දැන් මේ මේ පොත දවස් දෙක ඔය කියවන එක වුණාම කියවලා ඒ අර්ථය ගන්න බලන්න ඕනේ. වැඩිය මෙහෙම පොත් කියවුවද ඉස්සර නෑ නේද? දැන් හාමුදුරන්ගෙන් අර ඒ මේක මොනවාද බුදුහාමුදුරගේ දේශනාව මේ බලලා මන කල්පනා කරන එක අවදි කරන එක කරන වැඩක් තමයි කරන්නේ. ඒක පොඩ්ඩක් දවස් දෙකක් මම try කරන්න පුළුවන්. අර පොත කොච්චර කියවද? භාගයක්ද? භාගයකට අඩුද? භාගයකට වැඩියෙන් කියවද? හරි. හරි ඒක එහෙමම තව හෙට වෙනකොට ඉවර වෙන විදියට අර වගේ දැන් අර මං ආයි කියවනකොට ගලපන එක එහෙම කරාද නැත්නම් දැන් එහෙම අදහස ආවෙ එහෙමද දැන්? අර දැන් තීරුම් කරනකොට මං ඒක කිය. එතකොටද අදහස ආවේ? හරි. ඒවත් ඕනනම් ආයි පොඩ්ඩක් හදිස්සියෙ ආයි ඕනම් පොඩ මුලින්දන් චුට්ටක් ඒ තැන් එහෙම බලලා කල්පනාවට ගන්න පුළුවන්. ඒක try කරන්න එහෙම. එතකොට අර ඒ යෝනිසෝ මනසිකාරය පොඩ්ඩ පුරුද්දකට එන්න පටන් ගන්නවා. තමන් මේ ධර්ම කරුණු මෙනෙහි කරන එක. ඔය අර වර්තමානයේ හිත තියෙන එකයි. හැබැයි ගොඩාක් වෙලා වර්තමානයේ හිත තියන්නේ නැහැ හිතන්නේ නැතුව ධර්ම කරුණු. එතකොට අර හිතන ප්‍රඥාව පොට්ට වෙනවා. එතකොට ඒ නිවනට අවශ්‍ය කරන කල්පනා කරන එක මතු වෙන්නේ ඒක සති සම්බොජ්ජංගේ ධම්ම විජේ පොජ්ජංගේ මේ ධම්මානුපස්සනාව සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට එහෙම සිද්ද තමාකයෝක හිතනවා වැඩි. ඒත් ගොඩක් කරුණු අරකම මෙයා පාඩම් කරන විදියට පොත් පාඩම් කරන විදියට කියලා අපි කියන්නේ. ඒකත් හොඳ නැහැ. මේක හිත නිවෙන්න ඕනේ. ඒ වගේ මෙහෙම ගලපන්න බලන්න ඕනේ. ওই දෙකම එකට වෙන්න ඕනේ. භාවනාවයි අර ධර්මයට කමඨණක් ගන්න එක බුද්ධ වචනේ. බුදුහාඳුර ඔරිජිනලි කියපු ඒ ක්‍රමයක් තියෙනවනේ. එන්නේ ඒක එතන විශේෂයි. ඔගේ එහෙම මෙහෙන් නෙමෙයි මේක බුදුහාඳුර මුණ ගැසුණා වගේ බලනකොට තමයි ඒක යම් දෙයක් සිද්ධ වෙනවා. යම් දෙයක් කියන්නේ මාර්ගඵල ලැබනවා. අපි වෙන මොනවද හිතනවනේ බුදුහාඳුරට ඇන්න කවුද පුළුවන් කියන්න මේ සෝවන් වෙන හැටි සකුදාගාමී වෙන හැටි. එක දව පොඩ පොඩ බලමු. පින්වතුන්ලට දැන් මම මෙහෙම කියපු එවලි සමාගලට දැන් අර ඊයේ කරුණක් වුණ ඊයේ අමාරුවේ මාංශලයි ඔක මතක තිබ්බත් දන්නේත් නැහැ. දැන් හැබැයි පින්වතුන්ලට දාණයට යන්න දෙනවා. මම හන්දෑව ආවොතින් ඒක තේරුම් කරන්න. පින්වතුන්ලට මේ අද වෙනකල් රැස් කරගත්ත සියලු ධර්මයේ කියන්නේ කමඨහන තමයි මේ දුන්නේ. තමන්ට ඒක කරපු කුසලය තමගේ දෙමව්පියන්ට ඥාතීන්ට අනුමෝදන් වෙන්න, ඒකලන්ටත් මේ මාර්ගයේ ගමන් කරන්න පෙරපින මතු වෙන්න, සියලු ධෛර්යය ලැබෙන්න, ප්‍රායෝගිකව ක්ලේශයන් සුද්ධ කරගෙන මේක ප්‍රත්‍යක්ෂ කරන විදියට ඒ දහම් රසය, දහම් අවබෝධය, ධර්මඥානය පහළ කරගන්න තමන්ට මේ අවස්ථාව උපරිම ශක්තිය බලය පෙරපින් මතුවෙන්න. මේකටයි මේ ආවේ මේ වෙලාවේ. තමන්ට ඒක අනිවාර්යයෙන්ම අද පළවෙනි දවසේ, දෙවෙනි තුන්වෙනි දවසේ තමන්ට ඒ බුදුහාඳුරුත් එක්ක වාසය කරගෙන උන්වහන්සේගේ උපදෙස් ලබාගෙන යන ගමනේදී අනිවාර්යයෙන් විශාල ලාභයක්, විශාල තමන්ගේ දෛවයේ විමුක්ති මගට දෙයක් සිද්ධ වෙන්න ඕනේ. ඒක මම ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ. තමන් ඒ රැස් කරගත්ත අනුමෝදන් කරන පිතියලු පින් කුසල් තමගේ දෙමව්පියන්ට ඥාතීන්ට ඉෂ්ඨකාමි දේවතාන් වහන්සේට බුද්ධ ශාසනය රකින්න ඒ සියලු උතුමන් වහන්සේලට සතරවරම් දේවතාන් වහන්සේ සක්‍ර දේවෙන්දට සුමන සමන් දේවතාන් වහන්සේලාට ඍෂිවරුන්ට මුනිවරුන්ට ඒ නාග නාගීන්ට ගන්ධර්වයන්ට ඒ සියලු සසුන රකින්න දේව සේනාධිපතිවරුන්ට ඒ සියලු මේ සුභා ධර්මේ නොපෙනෙන පේන පෙරුම් පුරන සියලු උතුමන් වහන්සේලා ගුණ ධර්ම රකින්න ඒ හැමෝටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම යතිවරයන් වහන්සේලාට නමස්කාර වෙත්වා. මෙතෙක් කල මේ සසුන රැකගෙන එදා ඉඳන් බුද්ධ කාලේ ඉඳන් මේ ලෝකේ තාමත් වාසය කරන අනිත් ලෝකවලට තාමත් ඒක පූර්ණ කරන් යන නමස්කාරය වෙත්වා. 33 කෝටියක් මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු බලවේග එකතු වෙලා ශක්තිමත් වෙලා මේ සත්‍ය මාර්ගඵල ලබන මාර්ගය ආරක්ෂා කරලා 5000ක්කල් සත්‍යයන්ට ඒ දුක්ඛඳුළු නිවාගෙන සදාට බියක් නැතුව එන නිවනටම යන මාර්ගය ආරක්ෂා කරලා පණ ගන්නවලා ඒ උත්තමයන් වහන්සලා මේ පොළවේ මේ ලෝකයේ ආයි දර්ශනය වෙන විදියට සත්‍යයට ඒ නිවි සැනසෙන්න ඒ මාර්ගයෙන් සිත නිවාගත්ත සතර අපායට නොවැටෙන ඒ උත්තම අවස්ථාව සිල් බොහෝ පිරිසකට දකින්න අවස්ථාව සැනසෙන්න සම්මා සම්බුදුන් වහන්සේගේ පාරමී බලයත් කරුණා ගුණයත් මහා කරුණා ගුණයත් ලෝක සත්‍යාව වෙනුවෙන් ඇති කරගත්ත ඔබ වහන්සේගේ උත්පත්ති ඉඳන් එදා පෙර බවවල පවා බොහෝ පිරිසකට මේ මහා ඥානයකින් මහෞෂධ පරිතුමා හැටියට මේ බොහෝ ආත්මවල සත්‍යයේ දුක නිවන්ද ඇති කරගත්ත මහා බෝසතාණන් වහන්සේ එදා බුද්ධත්වයේ අන්තිමට සම්මා සම්බුදු ලෝක සත්‍යයට ඇති කරපු මේ උතුම් බුද්ධ ශාසනය ඕපිසගේ දුක් නිවල නිවන් මඟ ස්ථාපිත වෙන්න ඒ උත්තම බුදු කෙනෙක්ගේ මහා පාරමී ගුණේ මේ ගෞතම බුද්ධ ශාසනය අඳුරු කාලයකදී අවදි වෙන ශක්තිය බලය ගුණ පුරණ උතුමන් වහන්සේලා පෙළගැස්සලා වහන්සේගේ බලයේ ශක්තිය අවදි කරගෙන ප්‍රතිපත්ති පූජාවෙන් බොහෝ පිරිසට බුද්ධාලම්පන පීතියෙන් ඒ සකර්ම දෝස සදහටම දුරු වෙන මාර්ගය මත වෙන සුවපත්ත්ව දුකින් මිදෙන බුද්ධ මාතාවගේ මේ විශ්ව මාතාවරු අනාදිමත් කරුණේ දේවදේවක මාර්ගය ලැබීම සේ මහාත්ම බලය අනි එක දුක් කරද තියෙන හැම කෙනෙකුට දුකින් මිදෙත්වා නිවන් සුව ලබත්වා ධර්ම ශාන්තියක් ඇති වේවා යේ බ්‍රහ්මලෝක දක්වා ඒ ශාන්තිය ලැබේවා. තෙරුවන් සරණයි. සුබ දින.